සජිත් ප්‍රේමදාසමෙතු
ගරු කතානායකතුමනි, ඔබතුමත් අවසර දුන් පරිදි 27-2 ප්‍රශ්නයට පෙර මම මේ කාරණා ඉදිරිපත් කරන්නට අවස්ථාව ඉල්ලා සිටිනවා. ගරු කතානායකතුමනි, ඊයේ දිනේ අල් අහ්ලි අරාබි බැප්ටිස්ට් හොස්පිටල් එකට බෝම්බ ප්‍රහාරයක් එල්ලවීම තුළ ඒ රෝහල තුළ ගාසා තීරුවේ 500කට වැඩි ප්‍රමාණයක් ජීවිත අහිමි වෙලා තිබෙනවා. මේ මොහොත වන විට ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර ඇති වී තිබෙන මේ යුදමය තත්ත්වය තුළ ඊශ්‍රායල ජාතිකින් 1400ක් පලස්තීන ජාතිකින් 4000කට වැඩි ප්‍රමාණයක් මරුමුවට පත් වෙලා තිබෙනවායි කියන කාරණාව හෙළිදරව් වෙනවා. සමාවෙන්න 1400ක් ඊශ්‍රායලි ජාතිකින් 3000ක් පලස්තීන ජාතිකින්. ඒ වගේම මේ අල් අහ්ලි අරාබි හොස්පිටල් එකට ඒ රෝහලට බෝම්බ ප්‍රහාර එල්ල වෙලා 500ක් ජීවිත අහිමි වීම අපි මේවා ඔක්කොම දකින්නේ මහා සංහාරයක් හැටියට, මිනිස් ඝාතනයක් හැටියට. ඒ නිසා අපි පාර්ලිමේන්තුවක් හැටියට අපි යෝජනා කරමු, විශේෂයෙන්ම පලස්තීනය සහ ඊශ්‍රායල අතර තිබෙන මේ ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා වහාම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකින් පර්මනන්ට් මෙම්බර්ස්ලාගේ මූලිකත්වයෙන් වහා කැඳවීමක් කරලා ඒ පර්මනන්ට් මෙම්බර්ස්ලාගේ මැදිහත්වීම තුළ මේ සංහාරය, මේ මිනිස් ඝාතනය, මේ ත්‍රස්තවාදය සහ රාජ්‍ය ත්‍රස්තවාදය ඒ දෙකම වහා නතර කරන්නයි කියලා අපි යෝජනා කරමු.
ඕඩර් ප්ලීස් ඕනරබල් මදුර විතානගේ විල් ටේක් ද චෙයාර් නවු.
ඒ වගේම මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න කැමති. විශේෂයෙන්ම මේ මැතිවරණ ක්‍රමය ගැන කතා කරපු අවස්ථාවේ අග්‍රාමාත්‍යතුමත් අමාත්‍යවරුණුත් මේ සභාවේ ඉදිරිපත් කරපු කරුණු කිහිපයක් ගැන මම විශේෂයෙන්ම අධිකරණ ඇමතුමාට කියන්න කැමති. සත්භාවෙන් ක්‍රියාත්මක වෙන ඕනම ක්‍රියාදාමයකට අගමැතිතුමා, අධිකරණ ඇමතිතුමා අපි සූදානම් සහයෝගය ලබා දෙන්න. හැබැයි මම ආරාධනා කරනවා ඔබටත් මේ රටේ ජනතාවටත් mantri.lk එකට ගිහිලා බලාගන්න පුළුවන් 17 වෙනි සංශෝධනයටයි, 18 වෙනි සංශෝධනයටයි, 19ටයි, 20ටයි, 21ටයි ඔක්කොටම අත ඉස්සපෝ ඒ සත්භාවයේ කණ්ඩායම ඔක්කොටම අත උස්සලා දෙනවා. ඔක්කොටම එකඟ වෙලා තිබෙනවා. අපි කියන්නේ සත්භාවය කියන්නේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම සත්භාවය වෙන්නට ඕන. mantri.lk එකට ගිහිලා බලාගන්න පුළුවන් සත්භාවයෙන් හැම එකටම අත උස්සපු කට්ටිය කවුද කියලා. ඊළඟ කාරණාව මට කියන්න කැමති, විශේෂයෙන්ම මේ මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් පිළිබඳව ඒ කටයුතු කරන්න ජනවරණකින් පස්සේ, ජනතාව ඡන්දය ප්‍රකාශ කරයින් පස්සේ, මැතිවරණයකින් පස්සේ ටික අපි කරමු. තුන්වෙනි කාරණාව ගරු අගමැතිතුමා බොහෝම බරපතල ප්‍රකාශයක් කරා. ඒ තමයි ඔබතුමාගේ අමාත්‍යංශ උපදේශක කාරක සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු ඇවිල්ලා මැතිවරණය කල් දමන්න හෝ මැතිවරණය නතර කරන්නයි කියලා ප්‍රකාශයට පත් කරයි කියන කාරණාව. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඒ උපදේශක කාරක සභාවේ කාර්යසටහන් එසේ යෝජනා කරපු විපක්ෂයේ මන්ත්‍රීවරු කවුරුන්ද කියන එක මේ සභාවේ සභාගත කරා. ඒ දේ කරන් අපිටත් දැනගන්න ඕන මොන විපක්ෂයේ මන්ත්‍රීවරයද ගිහිල්ලා කිව්වේ පළාත් පාලන මැතිවරණය කල් දමන්න, එහෙම නැත්නම් පළාත් පාලන මැතිවරණය නතර කරන්නයි කියන කාරණාව. ඒ වගේ මම අවසාන වශයෙන් කියන්න කැමති, මම නම් කතා කරේ මන්ත්‍රීවරු ඇවිල්ලා වරප්‍රසාද යෝජනා යටතේ මේ අධිකරණයේ අපේ විනිසුරුවන් සහ මැතිවරණ නිලධාරීන් ඒ අය ගර්ජනයට ලක් කරන්නට එල්ල කරපු කාරණාව ගැන. ඉතින් මම දන්නා එක එක නයිල් ඒවට තොප්පිය දාගන්න මට ඒවට කරන්න දෙයක් නැහැ. මම කතා කරේ නැහැ තරුණ නියෝජනත්වය ගැන. ඇත්ත වශයෙන්ම තරුණ නියෝජනත්වය අත්‍යවශ්‍යයි. අපි විශ්වාස කරන ඒ අඩුපාඩුවත් නිවැරදි වෙන්නට ඕන. ඒ සඳහා අපි ඒ නිවැරදි ක්‍රියාමාර්ගයට උදව් කරන්න සූදානම්. හැබැයි ඔය හැමදේම අපි කරමු මැතිවරණයකින් පසුව. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඒ කාරණාවත් සමග මම ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම විදුලි බිල පිළිබඳ බරපතල ප්‍රශ්නයක් එළඹිලා තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩලය විසින් යලිත්වරක් විදුලි බිල්පත් ඉහළ නැංවීම සඳහා මහජන උපයෝගිතා කොමිෂමෙන් ඉල්ලීමක් සිදු කර ඇති බව වාර්තා වෙනවා. 2009 අංක 20 දරන විදුලි බල පනත යටතේ නිකුත් කර ඇති රජයේ ප්‍රතිපත්ති මාර්ගෝපදේශ ප්‍රකාර වසරකට දෙවරක් පමණක් විදුලි බිල්පත් සංශෝධනයට කටයුතු කරනු ලබන බවට රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතත් එම ප්‍රතිපත්තියට පටහැනිව යමින් තෙවන වරටත් විදුලි බිල්පත වැඩි කිරීම සඳහා රජය පිඹුරුපත් සකස් කරමින් සිටිනවා කියන එක අපිට ආරංචි වෙනවා. මේ නිසා ජනතාව පත්වන අසීරු තත්ත්වය සම්බන්ධයෙන් රජයේ කිසිදු ආකාරයකින් සංවේදී නොවීම කනගාටුදායක කාරණාවක්. මම මේ අවස්ථාවේ හැන්සාත්ගත කරනවා, සභාගත කරනවා. ඇත්ත වශයෙන්ම කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙලා තිබෙනවා මෙන්න මේ ආකාරයට. To review, update and revise the electricity tariff biannually in future in terms of the revised general policy guidelines as per decision. මම මේ කැබිනට් පත්‍රිකාව ඒකේ පිටපත හැන්සල්ගත කරනවා, සභාගත කරනවා. රජයේ ප්‍රතිපත්ති වෙලා තිබෙන්නේ දෙවරක් පමණක් විදුලි බිල්පත සංශෝධනය කිරීම. ඒ නිසා ජාතික වැදගත්කමකින් යුත් ගැටලුවක් හැටියට මම මේ ප්‍රශ්නට ඉදිරිපත් කරනවා. රජයේ යලිත්වරක් විදුලි බිල ඉහළ නැංවීම සඳහා තීරණයක් ගෙන තිබේද? ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේද? විදුලි බල මණ්ඩලය විසින් කොපමණ ප්‍රතිශතයකින් විදුලි බිල වැඩි කිරීමට ඉල්ලීම් සිදු කර තිබේද? ඒ සඳහා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති හේතු මොනවාද? රජයේ සමස්තයක් ලෙස කොපමණ ප්‍රතිශතයකින් විදුලි බිල වැඩි කිරීමට අපේක්ෂා කරන්නේ? අර පාරිභෝජනය කරන ඒකක මට්ටමින් ඒක ඉදිරිපත් කරන්නයි කියලා අපි ඉල්ලීමක් කරනවා. වත්මන් මිලට සාපේක්ෂව ගෘහස්ථ ව්‍යාපාරික හා අනිකුත් අය ක්‍රම වර්ගවල එක් එක් කාණ්ඩයන්ගේ මිල වැඩිවීමක් සිදුවන්නේ නම් ඒ කවර ප්‍රතිශතවලින්? රජයේ මෙම විදුලි බිල්පත් වැඩිවීම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන්නේ කවදාද? 2009 අංක 20 දරන විදුලි බල පනත යටතේ නිකුත් කර ඇති රජයේ ප්‍රතිපත්ති මාර්ගෝපදේශ ප්‍රකාර විදුලි බිල්පත් වැඩි කිරීම සිදු කරනු ලබන්නේ වසරකට දෙවරක් පමණක් බවට රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණා. එසේ තිබියදී තෙවනවරට ජනතාව මත බරපටවමින් මෙලෙස විදුලි බිල ඉහළ නංවනු ලබන්නේ ඇයි? එය රජයේ ප්‍රතිපත්තියට පටහැනි නොවන්නේද? රජයේ වරින් වර සිය ප්‍රතිපත්තිමය තීරණ වෙනස් කරනු ලබන්නේ කුමන බලපෑමක් මතද? මේ නිසා ජනතාවට සිදුවන දැඩි පීඩාකාරී බව සම්බන්ධයෙන් රජයේ මේ තරම් අසංවේදී වන්නේ මන්ද? මෙම වසරේ දෙවරක් විදුලි බිල්පත් සංශෝධනයෙන් පසුවත් තවදුරටත් විදුලි බල මණ්ඩලය අලාභ ලබන තත්ත්වයකින් පසුවන්නේද? එසේනම් මෙම වසරේදී තව කොපමණ ප්‍රමාණයක අලාභයක් හිමිවේ යැයි ඇස්තමේන්තු කර තිබේද? විදුලි බල මණ්ඩලය ලබන සියලු අලාභ ජනතාව මතින් පියවා ගැනීමට රජය අපේක්ෂා කරන්නේද? නැතහොත් අලාභ පියවා ගැනීම සඳහා රජය සතු වෙනත් විකල්ප විසඳුම් කවරේද? උදාහරණයක් වශයෙන් විදුලි බිල්පත් නොගෙවූ අයගෙන් ඒ විදුලි බිල්පත් අය කර ගැනීමේ ක්‍රමවේද අනුගමනය කිරීම උදාහරණයක් හැටියට ගන්නට පුළුවන්. රජයේ මෙම වසරේ සමස්ත විදුලි ඉල්ලුමෙන් කොපමණ ප්‍රමාණයක් ජල විදුලිය මගින් සිදු කිරීමට අපේක්ෂා කරන්නේද? එම අපේක්ෂිත ප්‍රමාණයෙන් ජල විදුලි නිෂ්පාදනයක් සිදු කිරීමට හැකි වූයේද? නොයසේනම් ඊට හේතු කවරේද? රජයේ වාර්ෂිකව කොපමණ ප්‍රමාණයක් ජල විදුලිය මගින් සිදු කළ යුතු බවට නිසි තක්සේරුවක් කර තිබේද? ඒ සඳහා ස්වාධීන කමිටුවක් මගින් අධ්‍යයනයක් සිදු කර ඇත්ද? එසේනම් මෙම අධ්‍යයන වාර්තාව සභාගත කරන්නේද? සැලකිය යුතු වර්ෂාපතනයක් හිමිවන කාල පරිච්ඡේදයකදී නිසි ජල කළමනාකරණයක් සිදු කිරීම තුළින් විදුලි ජනන පිරිවැය අවම කරගත නොහැකිද? සෑම විටම විදුලි උත්පාදනයේ සිදුකරනු ලබන්නේ අඩු පිරිවැය මත පදනම්ව බවට, මෙරිට් ඕඩර් බේස් ඒ පදනම් කේන්ද්‍ර කරගෙන බවට රජයට සහතික වන්න පුළුවන්. නොරොච්චෝලේ ගල්ලඟුරු බලාගාරයේ තුන්වැනි විදුලි ජනන ඒකකය සැලසුම් සහගත නඩත්වෙන් අනතුරුව නොවැම්බර් මාසයේදී යළි පණ ගැන්වීමට රජය කටයුතු කරන්නේද? එම විදුලි ජනන ඒකකය යළි පණ ගැන්වීම සඳහා දැනට සිටින මෙහෙයුම් ඉංජිනේරුවන් ප්‍රමාණවත් නොවන බව වාර්තා වෙනවා. මෙය සත්‍යක්ද? එසේනම් එම තත්ත්වය නිරාකරණය කිරීමට රජය ගෙන ඇති පියවර මොනවාද? මෙම තුන්වැනි විදුලි ජනන ඒකකය නිසි කලට යළි පණ ගැන්වීමට නොහැකි වුවහොත් එමගින් රජයට සිදුවන පාඩුව කුපමණද? රජය පසුගිය කාලයේදී විදුලිය හදිසි මිලදී ගැනීම සිදු කර ඇති බව වාර්තා වුණා. පසුගිය කාලයේදී රජයේ කොපමණ වතාවක් විදුලිය හදිසි මිලදී ගැනීම සිදු කළේද? එහිදී එක් ඒකකයක් කොපමණ මිලකට ලබා ගත්තේද? ඒ සඳහා වැයුණු සමස්ත පිරිවැය කොපමණද? ඉදිරියේදී රජය මෙවැනි හදිසි මිලදී ගැනීම කිරීමට බලාපොරොත්තු වන්නේද? මේ ප්‍රශ්නය මම විශේෂයෙන්ම ඉදිරිපත් කරනවා පිළිතුරක් සඳහා. ස්තුතියි.
කාන්චන එතුමා, ගරු පුලාසනේ මන්ත්‍රීතුමනි, මේ සඳහා පිළිතුරක් අපි ඉදිරියේදී සවිස්තරාත්මක පිළිතුරක් ලබා දෙනවා. මෙතුමා අහලා තියෙන තොරතුරු ගණනාවක් තියෙනවා එකතු කරන්න, ඒ සමගයේ පිළිතුරු ලබා දෙන්න කටයුතු කරනවා.
ස්තුතියි. මීළඟට ගරු 27-2 යටතේ අතුරුලී රත්න හිමිතු.
ගරු සභාපතිතුමනි, මගේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට ප්‍රථම ලෝකයේ අද ඇති වී ඇති යුද ව්‍යසනකාරී යුද වාතාවරණය පිළිබඳව මා විශේෂයෙන්ම අදහසක් පළ කළ යුතු වෙනවා. විපක්ෂ නායකතුමාත් දැන් අදහසක් පළ කරනු ලැබුවා. අත වශයෙන්ම ගසා තීරේත් මැද පෙරදිග කලාපයේ යම් යම් තැන්වලත් සිදුවෙන යුද්ධය නිසා මියෙන දරුවන්, ගැබිනි මව්වරු, විශේෂයෙන්ම සෑම පුරවැසියෙක්ම අද විශාල ඛේදවාචකයකට ලක් කළ තියෙනවා. මෙහිදී රටේ ලෝකයේ බලගත්ු රාජ්‍යයන් සෑම පාර්ශ්වයම එකතැනකට ගෙනල්ලා යුද්ධය තාවකාලිකව නතරකොට යම්කිසි සාකච්ඡාවකට එළඹීමට බලපෑම් කළ යුතුව තිබුණත් අද එසේ නොවන බවක් පේනවා. අඩුගානේ දෙවනි පෙළ නොබැදි ජාතීන්ගේ සමුළු වැනි එවැනි ආයතනයක් බලවත් නැති නිසා අද විශාල අර්බුදයකට මානව සංහතිය මුහුණ දෙමින් තිබෙනවා. මෙහි තත්ත්වය මුළු ශ්‍රී ලංකාවටම බලපාන්න පුළුවන්. බෞද්ධ භික්ෂුවක් හැටියට මේ යුද්ධය දැක්කට පස්සේ, මේ ඛේදවාචකයේ මේ ලේ හැලී මේ කඳුළු මේ දුක් වේදනා දැක්කට පස්සේ ඒක දරාගත නොහැකි තත්ත්වයක්. ඒ නිසා මා මේ සභාවට යෝජනා කරනවා ගරු කථානායකතුමාගේ මූලිකත්වයෙන් හෙට දිනේවත් අපි මේ මියගිය යනුවෙන් පළමුවම ශෝක ප්‍රකාශ කිරීම කළ යුතු යයි මම යෝජනා කර සිටිනවා. ඒ වගේම බෞද්ධ භික්ෂුවක් හැටියට මේ යුද්ධය නතර වී යම්කිසි පාර්ශ්වකරුවෙකුට මැදිහත් වී වහාම සාමය ගැනීම සඳහා කැපවෙයි කියලා මා බලාපොරොත්තු වෙනවා. මාවැනි බලයක් නැති භික්ෂුවකට නිහඬව කළ හැක්කේ නිශ්ශබ්දතාවයෙන් මාගේ ශෝකය මුළු රටක් වෙනුවෙන් ප්‍රකාශ කර සිටීම පමණයි. ගරු කථානායකතුමනි, අද දිනේදී මා විශේෂයෙන්ම මුළු මහත් ලෝකයේ මත බරපතල තත්ත්වයකට මුහුණ දීලා තිබෙන බව මා අලුතෙන් කිය යුතු නැහැ. ඇති වී ඇති යුද වාතාවරණය ශ්‍රී ලංකාවට ඉතා ප්‍රබල බලපෑමක් එල්ල කරලා තියෙනවා. ඒ පිළිබඳව ඊට මුහුණ දීමට රජයේ ඇති වැඩපිළිවෙලක් සැලසුමක් තියෙන බවක් අපට පේන නැහැ. ආර්ථික වශයෙන් 2010 රාජ්‍ය පාලනය හා 2015 2019 මෛත්‍රී රනිල් පාලන සමය තුල ණය ගැනීම, ස්වෛරී බැඳුම් කර නිකුත් කිරීමේදී ඇති පරතරය බැලු විට අද අර්බුදයට වඩාත් වගකී යුත්තේ කවුරුන්ද යන්න නිරීක්ෂණය කළ යුතුය. මා මෙහිදී කියන්න කැමති 2010-15, 2015-20 අපි ස්වෛරී බැඳුම් කර නිකුත් කරපු ආකාරය බහුවිධ ඒකපාර්ශ්වික ණය ගැනීම් කොතරම් ප්‍රමාණද, ඒවා තක්සේරු කරම අපට පේන දේ අපි මුලින්ම නිරීක්ෂණය කරගන්න ඕන මේ අර්බුදයේදී. ඒ වගේම නිදහසෙන් පස්සේ අපි දිගටම ගමන් කළේ IMF එකත් එක්ක. කවුරුවත් ඒකට විරුද්ධුනේ නැහැ. එවෙන් අපි ලබා ඇති ප්‍රතිඵල ප්‍රගතිය මොනවද කියලාත් අපි සලකා බලන්න ඕන. එයනු ඉතා පැහැදිලිව පසුගිය රජයේ කාලයේ ස්වෛරී බැඳුම් කර මගින් හා බහුපාර්ශ්වීය ඒකපාර්ශ්වීය ණය ගැනීම් තුළින් ඉතා වැටි ඇති අර්බුදය වඩාත් බරපතල කර ඇත. ඒක නිකම් මේ හොරකම් හොරු හොරු කියලා වැඩක් නැහැ. ප්‍රතිපත්ති මේ ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඒකයි අපි සාකච්ඡා කරන්න ඕනේ. 2010 2015 2015 2019 කාලය ගැන නිරීක්ෂණය කිරීමේදී එකට එකක් 100%ට වැඩි ප්‍රමාණයෙන් ණය ගැනීම හා ස්වෛරී බඳුකරණ නිකුත් කරලා තියෙනවා. දැනට මේ රජයේ අවිචාරවත් රටේ ජාතික සම්පත් විකිණීම හා ගනු ලබන වෙනත් තීන්දුව කුමන ආකාරයෙන් බලපාන්නේද තක්සේරු කළ යුතු අතර විධායකයේ ගන්නා සියලු තීන්දු සහ මුලින් ක්‍රියාවට නගන්නේ පොදුජන එක්සත් පෙරමුණේ මැතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහය. ඉදිරියේදී මෙම පිරිස දේශපාලනය කිරීමට ජනතාව අතර යන්නේ කෙලෙසේදයි ඒ අයම කල්පනා කර බැලිය යුතුයයි මම මේ අවස්ථාවේ කියා සිටිනවා. දැනට මේ රජය අවිචාරවත් රටේ ජාතික සම්පත් විකිණීම හා ගන්නා වෙනත් තීන්දුව කුමන ආකාරයෙන් බලපාන්නේද තක්සේරු කළ යුතු අතර ඒ පිළිබඳව අපි මේ සභාවෙන් විමසා සිටිනවා කවුද මේවට අනාගතයේ වග කියන්නේ කියලා. මේ වන විට රට ඉතා බලවත් අර්බුදේ මුහුණ දිලා තියෙනවා. ඉදිරියේදී දැනට ඇති වී ඇති ලෝක යුදකාරී වාතාවරණ නිසා තෙල් මිල ඉහළ යාමත් අපගේ භාණ්ඩ විකිණීමේ නොහැකි වීමත් විශේෂයෙන් මැද පෙරදිග රැකියා කරන 110කට අධික ජනතාවක් රැකියා විරහිතත්වයට ඇදවැටීමත් සිදුවිය හැකි යන විශාල ආර්ථික අර්බුදයකට රට මුහුණ දීමට නියමිතයි. මෙවැනි වාතාවරණයක් යටතේ ඇති එකම විසඳුම වන්නේ ජනතාවගේ ශක්තිය හා මහ පොළොව මත විශ්වාස තැබීමයි. අපට ඇතිතරම් මහ පොළොවේ වතුර තියෙනවා. අපට අවශ්‍ය ආහාර පාන ටික උපරිම ලෙස අප රට තුලම වගා කරගන්න ඉඩකඩ තියෙනවා. පිට රට අල පරිප්පු තිරුමු පිට මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් පවා ඉදිරියේදී ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ආහාර සුසක්ෂිතතාවය 100%කින් අපි තහවුරු කරගත යුතු වෙනවා. දැනට රටේ කරන ආහාර නිෂ්පාදනය වසරක් තුල දෙගුණ කළ හැකි. එය කළ හැකි වන්නේ පාසල් දරුවන්, හමුදාව, ගොවි ජනතාව, විශ්වවිද්‍යාල තරුණයන් ඇතුළු සමස්ත ජනතාවම විශ්වසනීය රාජ්‍ය නායකත්වයක් මගින් ආමන්ත්‍රණය කොට සමස්ත ජාතියම මේ අර්බුදයෙන් ගොඩේම සඳහා පුබුදුවා ගැනීම, ක්‍රියාකාරීත්වයට පත් කිරීම, අවදි කර ගැනීම, එමෙන්ම අපගේ සම්පත් මත, අපේ අමුද්‍රව්‍ය මත, අපේ හැකියාව මත අපට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය නිෂ්පාදන සිදු කිරීම සඳහා ජාතික මෙහෙයුමක් අද අවශ්‍ය වෙලා තියෙනවා. මේ වෙනුවට ආණ්ඩුව අද කරමින් සිටින්නේ දිනෙන් දින රටේ ජාතික වශයෙන් අපේ රටේ අහිංසක ජනතාව බිල්ලට දීමක්. එමෙන්ම රටේ ජාතික සම්පත් විකුණා දැමීමෙන් තව තවත් රට අර්බුදයට යන එක අපට වළක්වන්න බෑ. මේ වන විට දියත් කර ඇති බදු ප්‍රතිපත්තිය මහ ජනතාවට විශාල බරක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම දුගී ජනතාවට රැකවරණයක් වූ සමෘද්ධි වැනි ආයතන දුර්වල කරමින් පවතිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලින් මේ රට ගොඩනගත නොහැකි බව අද ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම වර්තමාන රජයට සුන්දර සිහිනමවන්න තවදුරටත් නොහැකි බවත් අහුරු වෙලා තියෙනවා. අප මෙතෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සෑම ආණ්ඩුවක්ම ගමන් කර ඇති නිසා එයින් උපදෙස් ලැබීම වරදක් නොවේ. එහෙත් ඔවුන් දෙන ඉලක්ක ගෙඩිය පිටින් බාරගත හොත් රට බරපතල ව්‍යසනයකට මුහුණ දෙනු ඇත. අප කළ යුත්තේ අප රට ගොඩනැගීමට අදාළ ජාතික ප්‍රතිපත්තියක් අප විසින් ඉදිරිපත් කිරීමයි. IMF යාමට ප්‍රථම අපය කළ යුතුව තිබුණි. අප වෙනුවෙන් ආයෝජනය කරන්නට හෝ අපේ ජාතික සම්පත් මිලගෙනට ලෝකයේ බලවත් රටවලට අදවනයට ඌමනාවක් නැත. ඒ කියන්නේ ලෝකයේ දැන් තියෙන තත්ත්වය යටතේ රටට මහා ආයෝජකයෝ ඒවි ආයෝජනය කරાવි ඒ කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක 2015 20 කිව්වා අහවල් කොම්පැනි ඒවි වෝල්ලෝ එනවා කිව්වා කරවල් කාර් එනවා කිව්වා එන්නේ නැහැ. ඒ කියන්නේ ලෝකයේ අද බලවත් රටවල් පවා අතිශය දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. එහෙනම් අපිට තියෙන එකම පාර ශක්තිය මත නැගී සිටීම පමණයි. ඉදිරි ජනාධිපතිවරණය දක්වා කාලය තුල රට අරාජික නොවි රට ඉදිරියට යා හැකි ජාතික ප්‍රතිපත්තියක් හඳුනා ගැනීම මෙම අර්බුද අවස්ථාවේ අත්‍යවශ්‍ය කාරණයක්. ඒ නිසා විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ සිටින සියලු දෙනාම දේශපාලන ක්‍රීඩා නවත්වලා මේ රටේ මේ පවත්නා වර්තමාන අර්බුදයට විසඳුමක් හැටියට සියලු දෙනාගේ ඒකමතිකත්වයෙන් ජාතික ඒකාබද්ධතාවයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය වෙනවා. ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ සියලු දෙනා පක්ෂ ભેදයෙන් තොරව ජාතික ඒකාබද්ධතාවයකින් කටයුතු කිරීමට කාලය පැමිණලා තියෙනවා. රටට අවශ්‍ය අවම වශයෙන් කර්මාන්ත 1000ක ව්‍යාපෘතියක් අපි හඳුනාගත යුතු වෙනවා. එවැනි කර්මාන්ත අපිට අවශ්‍ය අපි මත යැපෙන විශාල මුදලකින් තොරව ක්‍රියාවට නැගිය හැකි මෙවැනි කර්මාන්ත මධ්‍ය පරිමාණ කර්මාන්ත විශාල ප්‍රමාණයක් අපට අඳුර ගන්න පුළුවන්. කඩා වැටෙන රාජ්‍ය ආයතන ගොඩනැගීම සඳහා මේ වන විට අපවැනි ආර්ථික අර්බුදයට මුහුණ දෙන රටවල් ගත් ඉතා වැදගත් ප්‍රතිපත්තියක් වන්නේ රාජ්‍ය ආයතන වෘත්තීය වේදීන්ට හා වෘත්තීය සංගම් වලට බාර දීමයි. ඒ ඇත්ත වශයෙන්ම රාජ්‍ය වගකීමක් ජනතාවට පැවරීමකි. මෙතෙක් කල් පැවතියේ පෞද්ගලික ආයතන රජයට ගැනීම හෝ රජයේ ආයතන පෞද්ගලිකකරණය කිරීමයි. ඒ වෙනුවට රජයේ ආයතන ජනතාවට පැවරීමත් මෙයින් සිදුවෙනු ඇත. එවිට දේශපාලන අතපෙවීම වළකිනවා. සීලු ආයතන අපේ ආයතන යන හැඟීම සෑම කෙනා තුළම ගොඩනැගෙනවා. ලංගම ගුවන් තොටුපළ එවගේම රජයේ සත්ව හා ගොවි පොළවල් මියනුව ගොඩනැගිය හැකි වෙනවා. එමෙන්න සමෘද්ධි බැංකුව හා සමෘද්ධි නිලධාරීන් ඒකාබද්ධ කොට ඒ තුලින් දිනුදුකම පිටුදැකීම සඳහා ප්‍රායෝගික නිෂ්පාදන ක්‍රියාවලියකට රට ගමන් කළ යුතු වෙනවා. සෑම ජනතාවක්ම ක්‍රියාකාරී මට්ටමකට ගෙනීමෙන් තොරව මේ අර්බුදයෙන් අපට ගොඩ එන්න බෑ. අද ඇත්ත තත්ත්වය නම් කරන ලද සමීක්ෂණ වලට අනුව ජනගහනයෙන් භාගයකට අද කන්න නැති තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. අපට ඒක මතු පිටින් පේන්නේ නැහැ. මේ වෙනිට ලෝකේ රාජ්‍ය ආයතන ප්‍රතිවාගත කිරීමේදී ජනතාවට වගකීම බාර දීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය ගැන රජය සලකා බලන්න කියලා මා ඉතා ඕනෑකමින් ඉල්ල හිටිනවා. මේ රාජ්‍ය ආයතන මේ විදියට විකුණනොත් මොනවද අපට ඉතුරු වෙන්නේ? අපේ හරක් ටිකයි, කිරිගොවි පොළවල් ටිකයි, සියලුම දේ අද විකුණන්න තීරණය කළා තියෙනවා. ඒ අනුව මම විමසා සිටිනවා, රාජ්‍ය ආයතන කීයක් විකිණීමට තීරණය කළා තියෙනවද? එම රාජ්‍ය ආයතන වෙන්වෙන් වශයෙන් කවරේද? රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත්කිරීම සඳහා උපාය මාර්ගයන් පිළිබඳ යම් සාකච්ඡාවක් සිදු කර ඇත්තේද? පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන රාජ්‍ය ආයතන බවට පත්කිරීම සඳහා වෘත්තීය සමිතිය හා වෘත්තීය වේදින සමග සාකච්ඡා කොට යම් විසඳුම් ක්‍රියාමාර්ග යෝජනා කර ඇත්තේද? රජයේ සත්ව හා බීජ ගොවිපොළවල් විකිණීම සඳහා රජය පියවරගෙන ඇත්තේද? සත්ව ගොවිපොළවල් සතුන් කෙතරම් සිටීද, වෙන්වෙන්න ඉඩම් කොතරම් තිබේද? මම ගරු සභාවෙන් ඉල්ලසින්න විශේෂයෙන්ම අපි බිලියනයක් රටේ බාණ්ඩ පිටරටට යවලා රට ඇතුළට එනවා සාමාන්‍ය. අද ඒකත් නැවතිලා තියෙනවා. මේකට හේතුව තමයි රටේ ව්‍යාපාරිකයන්ට මේ මූල්‍ය පිළිබඳ ස්ථාවරත්වයක් නොමැතිකම. ඒ නිසා ඔවුනුත් ඒ කියන්නේ ව්‍යාපාරිකයෝ තමන්ගේ මුදල් ටිකත් අද පිටරට හංගලා තියෙන තත්වයකට පත් වෙලා තියෙනවා. ඒ රාජ්‍ය විශ්වසනීයත්වය අපි ඉස්සෙල්ලම ගොඩනගා ගත යුතුයි. මා මේ ගරු සභාවෙන් ඉල්ලා සිටින්නේ දැන් ඇති වී ඇති තත්වයට පොදු විසඳුමක් කරා අපි සෑම දෙනාම විවෘතව සාකච්ඡා කළ යුතු යන්නේ. බොහොම ස්තුතියි
මුදල් රාජ්‍ය ඇමතුමා.
ගරු මුලාසරණ මන්ත්‍රීතුමනි, ගරු ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු කාරණේ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒ සඳහා අපි පිළිතුරු එකතු කරගන්න ඕනි. ඒ සඳහා අපි ඉදිරි දිනයකදී පිළිතුරු ලබා දෙනවා.
බොහොම ස්තුතියි. මීළඟට නොපැමිණීමේ අවසර පිළිබඳ යෝජනා ත්‍රිකුණාමලයේ මැතිවරණ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආර් සම්බන්ධන මැතිතුමාගේ නොපැමිණීමේ අවසරය පිළිබඳ යෝජනාව ගරු නීතිඥ ලක්ෂ්මන් කිරියල් මැතිතුමා ඉදිරිපත් කරනවා.
මම ඉදිරිපත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 ව්‍යවස්ථාව යටතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආර් සම්බන්ධන මහතාට 2023 ඔක්තෝබර් මාස 17 දින සිට මාස 3ක් තුළ පාර්ලිමේන්තුවේ රැස්වීමට නොපැමිණීමට අවසර දී සිටි.
ඒ යෝජනා ස්ථිර ගරු විපක්ෂ නායකතුමා. මීළඟට වරප්‍රසාද ප්‍රශ්නේ ගරු නලින් බණ්ඩාර මහතුමා ඉදිරිපත් කරන්න.
බොහොම ස්තුතියි ඔබතුමාට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්.
ඔව් විපක්ෂ නායකතුමා.
නෑ මම ස්ථිර කරනවා කියන එක කියවුනේ නෑ. ඒක මම හිතන්නේ රෙකෝඩ් එකට ඒක කියවෙන්න ඕන. මම ඒක ස්ථිර කරනවා.
හරි. ඔව් නලින්
අප්‍රසාද ප්‍රශ්නයට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට සමගාමීව පැවැත්වෙන වැඩමුළුවක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පාය මහතා හා මා සහභාගී වුණෙමි. ඒ අනුව 2023 10/4 සහ 5 දින දෙදින මානව හිමිකම් කවුන්සිලයේ සභාවාරයට මා සහභාගී විය. මෙම සහභාගිත තුළින් ලොව මානව හිමිකම් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන රටවල් නියෝජිතයන් හා අදහස් හුමාර කර ගැනීම අවස්ථා මා ලබා ගන්න ලදි. මෙම සිද්ධිය ඉතාමත් සාවාද්‍ය ලෙස මෙරට ජනමාධ්‍ය කේපයක් විසුතර මාගේ පෞද්ගල ජීවිතය ඉතාමත් අපහසුතාවට ලක්වන ආකාරයේ පොත්පතක් පළ කර ලදි. මෙම පුවත්පත්වලට අනුව මා 4 වෙනිදා සුරිච් නගරයේ හෝටලයක නතරව එහි පාටියකට සහභාගී වූ බවත්, එහිදී ඒ පාටිය සහභාගි වෙලා අපි හොඳටම බීලා එහෙමයි දාලා තිබුණේ. අපි ගරු මුලාසේ මන්තුමනි පහුවදා මේ සැසිවාරයට සහභාගි වෙන්න බැරි වෙලා 11ට තමයි නැගිට්ටි කියලා තිබුණේ. ගරු මුලාසේ මන්තුමනි මේක දාලා තිබුණේ දිවයින පත්තිරේ. දිවයින පත්තරය කියන්නේ මේ රටේ ජාතිවාදී පත්තරයක්. අපිට මතකයි මීට අවුරුදු 3කට 4කට කලින් අර සාපි දොස්තර මහත්තයව ඝාතනය කරා. වඳ සත්කම් 4000ක් කරා කියලා දිවයින පත්තරේ දාපු ප්‍රවෘත්තියට තමයි ਉਹ ඇරස් කරේ. මාස 9ක්ද කොහෙද හිරේ දාලා තිබුණා. මේ ජාතිවාදී පත්තරේ තමයි දාලා තිබෙන්නේ සුරිච් නගරේ හෝටලයක සාදයක් පවත්වලා කියලා මායි හෙක්ටප්ව මන්තුමයි. මං 3 වෙනිදා සුරිච් නගරේ හිටියා. හැබැයි මම විතරයි. එතුමා එදා හිටියේ ජිනීවාවල. 4 වෙනිදා උදේ මම ට්‍රේන් එකේ පැය 4ක් ගත කරලා තමයි සුරිච් ඉඳන් ආවේ ජිනීවාවලට. ඒතර කිලෝමීටර් 280ක් එහා පැත්තේ තියෙන නගරයක පාටියක් දාලා තමයි පහවද ආවා කියලා කියන්නේ. මේක පට්ටපල් බොරුවක්. අපේ ගුවන් ටිකට්පත් තියෙනවා. අපි සහභාගීත්වය තහවුරු කරපුවා තියෙනවා. අපි සම්බන්ධ වුණු යුනිවර්සල් මානව හිමිකම් කවුන්සිලෙන් අපිට ලිපියක් නිකුත් කරලා තිනවා අපේ සහභාගීත්වය සහ ලබන සැසිවාරය සඳහා ආරාධනා කරලා. එතකොට ගරු මුලසේ මන්ත්‍රීමනි මේ සිද්ධ වුණු, ඒ කියන්නේ මේ අපි දෙවෙනි 5 වෙනිදා අපි දෙන්න සහභාගී වුණු දෙවෙනි දවස් 5 වෙනිදා කලින් දවස් 4 වෙනිදා රෑ ඉතරයි මෙතුමයි මායි හම්බන්දු වුණේ. මොකද අපි දෙන්න යුරෝපයේ සංචාරයක් කරාට අපි දෙන්න එකට නෙමෙයි ගියේ. මෙතුමා ආවරණය කරා ඉතාලිය, මම ජර්මනිය, ප්‍රංශය සහ නෙදර්ලන්තේ ආවරණය කළා. අපේ පක්ෂ සහකා සමිතිය ආවරණය කළා තමයි අපි ජිනීවාවලදී එක දවසයි අපි දෙන්න හම්බුනේ. එතකොට මේක සම්පූර්ණ පට්ටපල් බොරුවක්. මේ සමන්ගමගේ කියන දිවයින පත්‍ර ලියන මට මාධ්‍යවේදියා කියන්නත් බෑ. මේකට වෙන මොකක් හරි නමක් තමයි මේ වගේ මාධ්‍යවේදීන්ට දාන්න ඕනේ. මේ අපේ මාධ්‍යවේදීන්ට ගෞරවයක් වෙන නිසා මේක පට්ටපල් බොරුවක් වාර්තා කරා. එතනදී මම කතා කරේ මම දැන් මේගොල්ලෝ හිතන් හිටියේ ගරු මොලාසේ මන්දිය අපි දෙන්නම් මේ අපි ගියේ මේ පාස්කු ප්‍රහාරය ගැන කතා කරන්න. මේ පාස්කු බීතිකාවෙන් ඉන්න ඇතම මේක මේ විකෘති කරේ. දැන් මම කතා කරේ පාස්කු ගැන නෙමෙයි, මෙතුමා පාස්කු ගැන කතා කරා. මම කතා කරේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක ගැන කතා කරේ, මේ මාධ්‍ය ගැන කතා කරේ. මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක එහෙම නැත්නම් මේ සමාජ මාධ්‍ය මර්ධනයට විරුද්ධව තමයි මම කතා කරේ. මාර්ධ මර්ධනයට විරුද්ධව ජිනීවා ගිහිල්ලා කතා කරව මට හෙක්ටප්පමතුමටයි දැක්කේ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ගිහිල්ලා කතා කරන්න කියලා මේ බීතිකාවත් එක්ක තමයි මේ ප්‍රවෘත්තිය මඩ නිර්මාණය කෙරුවේ. ගරු මුලසේ මන්ත්‍රීමනි, මෙහෙම පත්තර අපි ප්‍රතික්ෂේප කරන්න ඕන. මේ පත්තරේ දැන් මෙහෙමයි උනේ. මේක පළ කරා එක ඉරිදා දවසක මුල් පිටුවේ ඉරිදා පත්තරේ පිටු භාගයක පළ කරා ජිනීවාගේ මන්ත්‍රීන්ට බේබදුකම ලොකු වෙලා ඇහැරෙනකොට 11යි කියලා. හරිද? ඊළඟ ඉරිදා පත්තරේ මේක නිවැරදි කරේ කොහොමද? මං පවත්වපු වෘත්ති සාකච්ඡාවක ඒක හෙඩ්ලයින් ඒක දාලා කොටස් පොඩි කෑල්ලක ඒකේ අන්තිම තීරුවේ ලියනවා මේක සාවද්ද පුවතක් බවත් මේ සම්බන්ධව මන්ත්‍රීරු දෙන්නගෙන් කනගාටුව පළ කරනවා කියලා. හෙඩ්ලයින් ගහලා පොල් ගෙඩි අකුරෙන් කුරුමිණි අකුරෙන් එක පේලියකින් කනගාටුව පළ කරනවා. එතකොට අපේ හෙක්ටප්පු මන්ත්‍රීවටයි මටයි ඒක අල්ලගෙන මේ තියෙන YouTube වලයි අරකේ මේකේ Facebook වලයි ගහලා අපිව විනාශ කරලා ඉවරයි. මම රජයේ ගුරුවරයෙක්, ගණිත ගුරුවරයෙක්, මේ දේශපාලනට එන්න කලින් ඉදිකිරීම් ශාස්ත්‍රයේ ව්‍යාපාරිකෙක්, මිනි හයිඩ්‍රෝ පවර් ප්‍රොජෙක්ට්ස් 4ක් 5ක් කරපු විශේෂයෙන් විදුලි බල ශාස්ත්‍රයේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ හිටපු කෙනෙක්. අපි මේ දේශපාලනයටත් අපි යම් කිසි මුදලක් උපයාගෙන යම් කිසි සමාජ ගෞරවත්වයක් එක්ක ආපු අය. එතකොට මේ කීර්තිනාමය මේ විදිහට විනාශ කරන්නේ මේක අපි දෙන්නට විතරක් නෙමෙයි මම කියන්නේ. මේ වගේ පත්තර තුලින් මේ ගහන්නේ සම්පූර්ණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට. මේ 225 එකයි කියන මතය හදලා තියෙන්නේ මේ වගේ හාදය තමයි. මේ 225 නරක මිනිස්සු ඉන්නවා. හැබැයි බහුතරයක් ඉන්නවා වැදගත් මිනිස්සු, ඉගෙනගත්තු මිනිස්සු, යම් වෘත්තියක නියැලුණු මිනිස්සු, යම් සමාජ මට්ටමක් තියෙන මිනිස්සු. හැබැයි මේ වගේ මේ සමන්ගමගේ කියන මාධ්‍යවේදී මේ ජඩ මාධ්‍යවේදී මේ විදිහේ ප්‍රවෘත්ති පළ කරලා ඒවා ලැජ්ජ නැතෝ ඊළඟ සතියේ නිවැරදි කරනකොට මේ කුරුමිණි අකුරෙන් අපි නිකන් ඉන්නේ නැහැ. දැන් මෙතුමා රුපියල් බිලියනයකොත් මම රුපියල් බිලියනයකොත් විදියට වන් දීලා නඩුවක් දැන්ට අපි එන්තරවාසියක් යවලා තියෙනවා. අපි මේක අපි එන්තරවාසියක් සාමාන්‍යයෙන් වෙනද කරන්නේ ගොඩක් අය කරන්නේ එන්තරවාසියක් යවලා නිකන් ඉන්නවා. නඩුව දාන්නේ අපි නඩුව දානවා. මේක අතාරින්නේ නැහැ. මොකද මේක මෙව වෙන්න බෑ. මේක මාධ්‍යවේදීන්ටත් කරන අගෞරවයක්. අපි දන්නවා බහුතරයක් මාධ්‍යවේදීන් ඉතාම සාමාන්‍ය මාධ්‍යවේදීන් අපේ ගුණත් අහලා මොකක් හරි ප්‍රවෘත්තියක් තියෙනවා නේද? ඒකේ නිවැරදිභාවය චෙක් කරලා තමයි ලියන්නේ. හැබැයි මේ සමන්ගම්මගේ කියන මාධ්‍යවේදියා ගැන අපිට ගොඩක් තොරතුරු ඇවිල්ලා තියෙනවා. ඈ කන්නේ බොන්නේ ඉන්නේ කවුරුත් එක්කද කියන කාරණේ දන්නා. මේ ජාතිවාදී මාධ්‍යවේදියෙක්. ජාතිවාදී. අර සාපි දොස්තර මහත්තයාව ඝාතනය කරපු පත්තරේ මේ දිවයින පත්තරේ කියන එක. ඒතු ඕක පටන් ගත්තු අපේ මේ උපාලි විජේවර්ධන මහත්තයරත් අපහාසයක් මේ පත්තරේ. ඒ නිසා ගරු මොලාසේ මන්තුමනි, මේ සම්බන්ධව මම බලාපොරොත්තු වෙනවා අපි මේ වරප්‍රසාද කමිටුවට අපි යොමු කරලා තියෙනවා. අපිට ඕනේ මේ සාධාරණ ඉෂ්ට වෙන්න. ඒ සාධාරණ ඉෂ්ට වීම හරහා මේ පාර්ලිමේන්තු මන්ත්‍රු වෙන වෙන එක්රප්පාවගේ මගේ ගෞරවය ඉතරන්නේ මේ ආරක්ෂාන්නේ. බොරු ප්‍රවෘත්ති වාර්තා කරලා ඒවා කුරුමිණි අකුරෙන් නිවැරදි කරලා හරියන්නේ නැහැ. එතකොට ඩැමේජ් එක වෙලා ඉවරයි. සෝෂල් මීඩියා වල ගිහිල්ලා ඉවරයි. අපිට මේ හැම එකම හොය හැම එකටම නඩු දාන්නත් බෑ. මේ සම්බන්ධව අපි දිවයිනට නඩු දානවා. ඊට අමතරව මේක මුලින්ම වෙබ් එකක පළ කරමු. වෙබ් කීපේට අපි CID එකට පැමිණිලි කරනවා. ඉතින් ඒ නිසා මේක සම්පූර්ණ අසත්‍යක් වගේම විශේෂයෙන්ම පාස්කු බීතිකාවෙන් පෙළෙන කීප දෙනෙක් ජිනීවාවල හිටපු අය තමයි මේ වාර්තා පළ කරන්නේ. මේ මම කන්නේ බොන්නේ නැති මිනිහෙක් නෙමෙයි, අපි කනවා බොනවා. හැබැයි අපි බේබද්දු නෙමෙයි. ඒකත් කියන්න ඕන. බේබද්දු නෙමෙයි. අපි ඒ කන බොන විදියට වැදගත් විදිහට කනවා බොනවා ඕන තරග ගියාම. ඔය කියන දවසේ අපි කෑවා විතරයි. එක්ට්‍රප්ප මන්තුමයි මා විතරයි හිටියේ. අපේ අප් කන්ට්‍රි ජනතා පෙරමුණේ තරුණ සංවිධායක අපේ සංජය සහෝදරයා හිටියේ. අපි තුන්දෙනා විතරයි හිටියේ කාමර දෙකක එකම හෝටලයක. ඉතින් ඒ නිසා මේ වගේ ප්‍රවෘත්ති පළ කරන මාධ්‍ය වලට විරුද්ධව අපි ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගන්නවා කියන එක මතක් කරනවා. මේ වරප්‍රසාද ප්‍රශ්නයට අවස්ථාව ලබා දීම සම්බන්ධව කතා කරන තුමාටත් ඔබතුමාටත් ස්තුතියි.
හරි, ඔබතුමාගේ කාරණා කතා මේ වරප්‍රසාද කමිටුවට යොමු කරනවා. ඊළඟට ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේ පනත් කෙටුම්පත් වේ. ඔව්, විපක්ෂනායකතුමා.
ගරු අග්‍රමැතිතුමා, මම මේ සභාවේ ඔබතුමාගෙනුත් සභානායකතුමාගෙනුත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගෙනුත් ඉල්ලීමක් කරා සමාවෙන්න. ආණ්ඩු පක්ෂයේ ළඟදීම විපක්ෂයේ දන්නේ මම ඉල්ලීමක් කරා. විශේෂයෙන්ම හේමන්ත කහවලගේ පවිත්‍රා මධුහර්ෂණී සචිත් රවීෂ සප්නා කාවින්දි නෙත් FM රේඩියෝ එකේ ඒ මාධ්‍යවේදීන් ඒ අයව වරප්‍රසාද කමිටුව ඉදිරියට ගෙනවිල්ලා තිබෙනවා. විශේෂයෙන්ම මම ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේක මම හිතන්නේ මේ බඳුළු ගුණවර්ධන ඇමතිතුමා සම්බන්ධ ප්‍රවෘත්තියක් පිළිබඳව මේ ගෙනල්ලා තියෙන්නේ මේ මේ අපේ බඳුළු ගුණවර්ධන ඇමතිතුමා. මම ඉල්ලීමක් කරන ඔබතුමාට මැදිහත් වෙලා කරුණාකරලා මේ මාධ්‍යවේදීතුමන්ලා මේ වරප්‍රසාද කමිටුව ඉදිරියට ගෙන එන එක නතරකරනද. මම හිතන්නේ හෙක්රප්පුහා මේ මන්ත්‍රීතුමත් නලින් බණ්ඩාර මන්ත්‍රීතුමත් හොඳ පූර්වාදර්ශයක් දීලා තියෙනවා. යම් යම් අගතියක් සිදු වුණු අවස්ථාවකදී ඒ අගතිය පිළිබඳව ප්‍රකාශයක් කරලා ඒකට නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීම මම යෝජනා කරන ගරු අග්‍රාමාත්‍යතුමාට කරුණාකරලා මේ net fm නාලිකාවේ මේ මාධ්‍යවේදී හතර දෙනාව වරප්‍රසාද කමිටුවට ගෙනෙන එක අවලංගු කරන්නට ඔබතුමා මැදිහත් වෙලා බන්දුළු ගොනහදන ඇමතිතුමත් එක්කත් කතා කරලා මේ ප්‍රශ්නේ විසඳන්නට ඔබතුමා මැදිහත් වෙන්න. මොකද ඔබතුමා දන්නවා අපි හැමෝම නිදහස් නිවහල් ස්වාධීන මාධ්‍යයක් වෙනුවෙන් පෙනී සිටිනවා. වැඩේ තියෙන විපක්ෂයේ ඉන්නකොට බොහෝ දෙනා පෙනී සිටිනවා. ආණ්ඩු පක්ෂයට ආවම ඒක වෙනස් වෙනවා. ඒක බොහෝ දෙනෙකුට අදාළයි. ඒක එක කණ්ඩායමකට විතරක් නෙවෙයි, මම ඒකත් කියන්නට ඕන. නමුත් අපි කොහොම හරි මේ විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ දෙකේම ඉන්නකොට මේ නිදහස් මාධ්‍ය ආරක්ෂා කරන්න කටයුතු කරමු. ඔබතුමා මේකට මැදිහත් වෙන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා.
ගරු
ඔබගමතුමා,
වැඩබලන සමාපත්තුමනි, විරුද්ධ පක්ෂ නායකතුමා මේ අහන කාරණේ වරප්‍රසාද කමිටුවට යමුණු කාරණයකට අපිට මැදිහත් වෙන්න අමාරු. වරප්‍රසාද කමිටියට අයිති. නමුත් ඔබතුමා එක පාර්ශ්වයක් එක්ක සාකච්ඡා කරලා අමාත්‍යතුමා සමග අමාත්‍යතුමා මේ දවස්වල ලංකාවේ නැහැ, අපි සාකච්ඡා කරලා කොහොමද මේක निराකරණය කරන්න කියලා උත්සාහයේ යෙදෙන්නම්.
ස්තුති. මීළඟට අද දින ප්‍රධාන වැඩකටයුතු ආරම්භය පනත් කෙටුම්පත් පිළිගැනීම. ගරු සංවිධායකතුමා,
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මුදල් පනත් කෙටුම්පත ඉදිරිපත් කරනවා. මුදල් 2018 අංක 35 දරන මුදල් පනත සහ 2012 අංක 12 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහාද 1969 අංක 1 දරන ආනයන සහ අපනයන පාලන පනත අදාළ වීමෙන් ඇතැම් තැනැත්තන් නිදහස් කිරීම සඳහාද ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂාංගික කරුණු සඳහාද විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම් පතකි.
මීළඟට අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1-2-3 ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ බහුමාන ප්‍රදාන කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර්ගයේම අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග අනුමත කිරීම ගරු අධිකරණ මෙතුමා.
ගරු සභාපතිතුමනි, අද දින න්‍යායපත්‍රයේ දිනට නියමිත කටයුතු වලට අදාළ විෂයාංක 1-2-3 මම ඉදිරිපත් කරනවා.
ගරු අමාත්‍යතුමා විවාදය ආරම්භ කරන්න.
ගරු සභාපතිතුමනි, අද දින රෙගුලාසි දෙකක් සහ පනත් කෙටුම් පතක් මේ අතර මම ඉදිරිපත් කරලා තිබෙනවා. මුලින්ම ඉදිරිපත් කරලා තිබෙන්නේ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 45-1 අයන්න වගන්තියේ 61 වගන්තිය යටතේ අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ අමාත්‍යවරය විදිහට සාදන ලද අංක 2347 ඇලිරක් 2023-8-29 දිනෙති අතිවිශේෂ ගැසට් පත්‍රයේ ඉදිරිපත් කරපු රෙගුලාසි. මේ රෙගුලාසි මගින් අපි බලාපොරොත්තු වෙන්නේ ගරු සභාපතිතුමනි, පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පරිවාස නිලධාරීන් සහ ජාතික ඒකාබද්ධ සම්බන්ධීකරණ නිලධාරීන් ශ්‍රී ලංකා ජනරජයේ ඔවුන්ට අදාළවන බල ප්‍රදේශය සඳහා සමාදාන විනිශ්චයකාරවරුන් විදිහට පත්කරන්න. මේ සඳහා අපිට ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබුවා පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලයේ සභාපතිවරයාගේ ඒ කමිටුව විසින්. ඒ වගේ තවත් ඉල්ලීම් ගණනාවක් ආපු නිසා අපි මේ පිළිබඳව අධ්‍යයනය කරලා බලලා එම කාණ්ඩ දෙකටම පරිවාස ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පරිවාස නිලධාරීන් සහ ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකරණ නිලධාරීන් කියන කාණ්ඩ දෙකට ශ්‍රී ලංකා ජනරජයේ සමාදාන විනිශ්චයකාරවරුන් විදිහට කටයුතු කරන්න 2023-8-29 දින ඉඳලා බලපවත්වන පරිදි බලය ප්‍රදානය කරලා තිබෙනවා. මේකට බලපාපු කරුණු ගණනාවක් තියෙනවා ගරු සභාපතිතුමනි. මේ දරුවන්ගේ පරිවාස ස්ථානවල ඉන්න දරුවන්ගේ අවශ්‍යතාවයන් සඳහා නොයෙක් අවස්ථාවලදී ලිපිලේඛන සකස් කිරීමට මේ නිලධාරීන්ට වගකීමක් පැවරලා තියෙනවා. බොහෝ අවස්ථාවල දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ වගේ අයගේ දිවුරුම් ප්‍රකාශ සඳහා පිටස්තර සමාදාන විනිශ්චයකාරවරුන් සොයා ගැනීමේදී ගැටලු මතුවෙනවා, ප්‍රායෝගික ප්‍රශ්න මතුවෙනවා. ඒක නිසා අපි කල්පනා කරනවා මේ මගින් ඒ සේවාව පුළුල් ලෙස සාර්ථක ලෙස පවත්වාගෙන යන්න ඔවුන්ට අවස්ථාව ලැබෙනවා කියලා. ඒ වගේම අනිකුත් රෙගුලාසිය තමයි 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 45-1 අයන්න වගන්තියේ 61 වගන්තියේ යටතේ මා විසින් සාදන ලද රෙගුලාසි ගැසට් පත්‍රයේ පළ කරන ලද අංක 23-39.6 දරන 2023 ජූලි 4 වෙනි දිනෙති ගැසට් පත්‍රයේ පළ වෙච්ච නියෝග. අපි 2016 වසරේ අංක 1954-34 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් සෑම ග්‍රාම සේවා කොට්ටාසයකම සේවය කරනු ලබන ග්‍රාම නිලධාරිවරුන්ට තම ග්‍රාම නිලධාරී කොට්ටාසයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුළ සමාදාන විනිශ්චයකාරවරයෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලබා දුන්නා. එය නිල බලයෙන් ලැබෙන තනතුරක් විදිහටයි අපි ලබා දුන්නේ. ඊට අමතර ලෙස ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල පරිපාලන ග්‍රාම සේවා නිලධාරිවරුන් කටයුතු කරනවා. ඔවුන් එම ගණයට ඇතුළත් කරලා තිබුණේ නැහැ. ඒක නිසා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම ස්ථිර සහ සක්‍රීය සේවයේ නියුතු පරිපාලන ග්‍රාම නිලධාරීවරුන් නිල බලයෙන් ශ්‍රී ලංකා ජනරජයේ සමාදාන විනිශ්චයකාරවරුන් විදිහට පත් කරන්නටයි මෙම රෙගුලාසි අපි නිකුත් කරනු ලැබුවේ. ඒකම ගරු සභාපතිතුමනි, අපි ඉදිරිපත් කරලා තිබෙනවා පනත් කෙටුම් පතක්. That is the bill titled Conferring the Honor of Senior Instructing Attorney at Law. Honorable Chairman, as you are aware, you being a member of the legal profession, you are aware the legal profession is having two branches since the inception, especially during the period of British rule this system started, and the two branches were consisting of barristers and proctors. It was said as Advokat and Piragadoru. And they were functioning in two different capacities. Always proctors were instructing advocates to appear on behalf of his clients and to argue cases, also to attend to any other documentary work, whatever the instruction that the counsel get from the instructing attorney, the proctor, that he was empowered to do it. This difference is there still in the United Kingdom and many of these Commonwealth countries. But in Sri Lanka, that there was a deviation from this practice. It was during the Felix Das Bandaranaike when he was the Minister of Justice in 1973 or 74. He unified both branches. In other words, that the both branches were merged into one category. Anybody who is qualified to is successful in the examination of the Sri Lanka Law College, and after having a particular period of training under a senior lawyer, then they were entitled to enroll as attorneys at law of the Supreme Court. Then the attorneys at law, they were entitled to, they had the privilege of practicing as lawyers, commencing from the magistrate court or the primary court up to the Supreme Court. And this system continued under the administration of justice law, but with the change of the government in 1977, the system continued, but that the procedure, administration of justice law, was changed and it was repealed by introducing the old civil procedure code, which had been enacted I think in 1880s. So the over 130 years old law that prevailed in our country in the, as far as the civil practice is concerned, that is the basic procedure. And with this new enactment of the old civil procedure code, again, the section 24 and 27 came into power of the civil procedure code, whereas the two categories had been categorically identified, one category as instructing attorneys who are empowered to file proxy on behalf of a litigant. In a civil litigation, then no lawyer can appear unless the litigant, the party, has given in writing the authority for a lawyer to appear and defend that party. And therefore the proxy is the basic document where the litigants can sign it and entrust the lawyer. When the proxy is filed, he himself can appear, but instead of himself is appearing and arguing the case, that he has the authority to retain another senior lawyer. That is called the advocate, or now we, of course, in common jargon we call as counsel. Then the instructing attorneys are used to retain counsel. Irrespective of the fact that there had been a significant change in 1974, this system that we have started over 200 years ago, that our Supreme Court has completed now 200 years. Now the throughout during the history that these two branches continue. And this legal profession, though, the administration of justice that you cannot perform by one organ, one stakeholder, then all the stakeholders will have to get together. That includes the judges, prosecutors, the police, the counsel, then the instructing attorneys and the court staff, that everybody will have to contribute for the functioning of this proper functioning of administration or justice. Now in these professions, that there had been inveterate practice adopted by the British British Parliament and the courts, it goes back to, I think, 15th century, whereas the first King's Council was Francis Bacon. The Francis Bacon was appointed as a King's Council by the King in recognizing his services and talents that he displayed in this profession, and also his loyalty toward his country. As a result that this practice had been continued for more than, I think, for 500 years. In Sri Lanka also, during the British period, they adopted here and they appointed King's Council. After the demise of the King, of course, in 1952, when Queen Elizabeth II came into power, when she was enthroned, this designation was changed into instead of King's Council became Queen's Council. Now again, Honorable Chairman, that last year when the Queen passed away, when a new King came in, enthroned, the Charles II, no? The third, second. Now again that name is, that designation is automatically changed into King's Council. In our country, you may recall, with the repeal of the Salisbury Constitution, the first Republican Constitution came into power in 1972. Since then, this system was stalled. There was no system to appoint or recognize the talented and skillful senior lawyers. There was no system to confer an honorary title and privilege to them. Then government introduced senior attorneys, SC. And there were a lot of respected senior lawyers at that time, like late Cecil De Silva, Mr. Nimal Senanayake, Mr. Kane Choksi, Mr. Eric Amarasinghe, that so many senior lawyers were appointed as senior attorneys when former President Honorable Mahinda Rajapaksa was in the parliament at that time. And you recognize that new title as senior attorney. With the enactment of the Second Republican Constitution in 1978, that the senior attorney system also was automatically abolished. But the parliament introduced a new system. New system means that the new name, but the old system, that is to recognize the members of the legal profession who had served a yeoman service to the legal profession, and also those who have maintained the high standard of integrity. And they were conferred the title of President's Counsel. Now all the senior attorneys who were appointed prior to 1978 also considered as President's Counsel. Now this privilege had been always extended, but of course subject to various limitations. That had been extended only to the members of the legal profession who are practicing as counsel or advocates. But the legal profession, basically there are two branches, as I said, that is instructing attorneys also there. The numbers, of course, is very small, those who are practicing as counsel. But those who are practicing as instructing attorneys are the majority. But there is no any system to appreciate the service that they are rendering to the, not only to the legal profession, to the nation. And therefore that we thought that this will have to introduce a system just to recognize. Then by recognizing, by conferring this kind of title, that the members of the legal profession also will be compelled to maintain the highest standard, highest standard of the integrity and their eminency. Then that is to display their skills, and that is why we now propose that these legal members of the legal profession who are practicing as instructing attorney also to be conferred this title, the honor of senior instructing attorney at law. As you are aware, Honorable Chairman, some in other countries like that, say Australia, maybe United Kingdom, Wales, in their jurisdictions that they confer the Queen's Counsel or King's Counsel honorary title and the privilege even to those who are practicing as instructing attorneys. Then the question arises, then why we do not recognize our own people? And we discussed this matter in length, whereas the Honorable Chairman was taking part of it in the committee where that Honorable John Seneviratna was chairing it even yesterday. And we all came into an agreement that this recognition should be encouraged and appreciated. And at the same time, that Honorable Chairman, yourself suggested that there has to be some criterion, some system on what basis that we are going to do it. And as a result, that we have proposed an amendment by empowering the minister to make regulations or the rules. That is just to define the criterion on which that you will select for the purpose of appointment by the president. And that we have done it. And originally we have proposed those instructing attorneys who have completed for a period well over 35 years, but there were so many requests, especially from the Bar Association of Sri Lanka also. Therefore, now we are agreeable. That's the experience. The length of experience, instead of 35, that we will substitute 25 years in the profession. On the other hand, your chairman, that Honorable Chairman, you will agree with me that no purpose of giving this honorary title at the last stage of the life. That's the, you must give it at a time where that they can practically get involved in a much, you know, that's the vigor, with the much robust and vigor. Is there that you will have to confer this kind of title, then only that will serve the purpose that we are expecting from them. ඉතින් ඒකත් එක්ක ගරු සභාපතිතුමනි අපි යෝජනා කරන්නේ මේ උපදෙස් දෙන නීතිඥවරුන් විදියට කටයුතු කරන නීතිඥවරුන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා කවුන්සල්ලා විදියට නැත්නම් ඇඩ්වොකේට්ලා විදියට සේවය කරනාට වඩා විශාල වැඩි ප්‍රමාණයක් ඉන්නේ මේ ශාස්ත්‍රයේ. ඉතින් මේ ශාස්ත්‍රයේ බොහෝම ජේෂ්ඨ අය, වෘත්තීය ගෞරවය ඉතා ඉහළින් ආරක්ෂා කරපු අය, වෘත්තියට විශාල සේවයක් කරා වගේම තරුණ පරම්පරාවට කනිෂ්ඨ නීතිඥවරුන්ට විශාල වශයෙන් උදව් කරපු, මඟ පෙන්වපු උදවිය, ඒ වගේම නීති සාහිත්‍ය වර්ධනයට දායක වෙච්ච අය. ඉතින් ඒ අය සම්බන්ධයෙන් මේ ගෞරවය ලබා දීමට කටයුතු කිරීම මම හිතනවා මේ අපි පාර්ලිමේන්තුව විදිහට ගත්ත ඓතිහාසික තීන්දුවක්. ඒ නිසා සියලු දෙනාගේ සහාය අපිට මේ වෙන විටත් ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. ඒ පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. ඒකම ගරු සභාපතිතුමනි, මම මීට සති දෙකකට විතර පෙර මුලතිව් දිසා සහ මහේස්ත්‍රාත් විනිසුරුවරයාගේ ඉල්ලාස්වීම පිළිබඳව ප්‍රශ්න ගණනාවක් මතු කරා. ඒ පිළිබඳව මම කරුණුසල බලලා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා පොරොන්දුවක් වුණා. ගරු සභාපතිතුමනි, මේ මුලතිව් දිස්ත්‍රික් සහ මහේස්ත්‍රාත් විනිසුරු ටී සරවණ රාජ මහත්මයා 2023 ඔක්තෝබර් මාසේ සමාවෙන්න 2023 සැප්තැම්බර් මාසේ 23 දින ලිපියක් ලියලා තියෙනවා අධිකරණ සේවා කොමිෂන් සභාවට. ඒ ලිපිය කියන්නේ I hereby inform you that I resign my post of district judge, post of magistrate, post of family court judge, post of primary court judge, post of small claims court judge, post of juvenile court judge due to threat of my life and due to lot of stress. Please accept my resignation. එතන මේ ලිපියේ එතුමා කියලා තියෙනවා ඔහුට තිබෙන ජීවිත තර්ජන, life of my threat of my life, ජීවිත තර්ජන සහ ඔහුට තියෙන ආතතිය. එතන මේකේ තියෙන ජීවිත තර්ජනය මොකද්ද කියලා කියලත් නැහැ, මේකේ ආතතිය කියන එක මොකද්ද කියලා කියලත් නැහැ. හැබැයි ඉතින් විනිසුරුවරයෙක් වුණාම ආතතිය නැති කෙනෙක් හොයාගන්න බෑ. මොකද අධිකරණයේ ඇවිල්ලා දෙපාර්ශ්වයක් විසින් ඉදිරිපත් කරන එකකට එකක් පරස්පර විරෝධී කරුණුත් එක්ක ඕනම කෙනෙකුට ඒක මානසික යම්කිසි තත්ත්වයක ආතතියක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒක ගැන නෙමෙයි මේ කියන්නේ. එහෙම අස්සෙනවා නම් ලංකාවේ ඉන්න විනිසුරුවරුන් සියලු දෙනාම ඉල්ලලාස් වෙන්න ඕනේ. කාටවත් මේ රැකියාව මේ වෘත්තිය කරන්න බෑ. ආතතිය අපිටත් තියෙනවා, මේ පාර්ලිමේන්තුවේනකොට අපිටත් තියෙනවා ආතතියක්. අපි අද දිනේ වැඩ කටයුතු වලට ලෑස්ති වෙන්න ඕන, ඒවට නිවැරදි පිළිතුරු හොයාගන්න ඕන. අපි කියන දේ ජනතාවට යන නිසා ඒවා 100%ක් නිවැරදිද කියලා අපි හොයලා බලන්න ඕනේ. ඉතින් ආතතිය තියෙන ඔබතුමාට කොච්චර ආතතියක් තියෙනවද ඔතන පැය භාගයක් වාඩි වෙලා ඉන්නකොට. එහෙමනම් ඔබතුමා පාර්ලිමේන්තුවෙන් ඉල්ලලාස් වෙන්න එපැයි. ඒ ආතතිය තියෙන දැනෙන බව දැන දැන තමයි මේ වෘත්තීන් වලට එන්න ඕන. සමහර ලාට විනිසුරුවරුන්ට නැති ආතතියක් නීතිඥවරුන්ට තියෙනවා. මේ මොකද විනිසුරුවතුමා දෙපැත්ත අහගෙන ඉඳලා තීන්දුවක් දෙන විතරයි තියෙන්නේ. හැබැයි නීතිඥවරු හුඟක් බලාපොරොත්තු දියාගෙන මිනිස්සුත් බලාගෙන ඉන්නවා මගේ නීතිඥ මහත්මයා නඩුව දිනලා දෙනකම් කොහොම හරි කියලා. ඉතින් නීතිඥවරු එළි වෙනකම් පාඩම් කරනවා. පොත් කඳු පිටින් ගහලා ගෙනල්ලා තර්ක ඉදිරිපත් කරන ආතතිය තමයි. ඉතින් මේක අපේ රටට ලොකු අපහාසයක් කරන්න මේ වගේ ආතතියක් පාවිච්චි කරනවා නම් කවුරු හරි ඒක මං හිතන්නේ රටට කරන ලොකු අපරාධයක්. අනිත් එක මරණීය තර්ජනය. දැන් මේ මරණීය තර්ජනයක් තිබුණා නම් ඒක දැනුම් දෙන්න ක්‍රමවේද තියෙනවා. මරණීය තර්ජනයට ක්‍රියාත්මක කරන ඔහුටමත් බලය තියෙනවා. මහේස්ත්‍රාත්වරේ ඕන පුජ්‍යලයකට විරුද්ධ වරෙන්තුවක් නිකුත් කරන්න, සිතාසියක් නිකුත් කරන්න, පොලිස් ප්‍රතිවරයට නියෝගයක් දෙන්න අල්ලගෙන එන්න කියලා ගිහිල්ලා මේ ඔක්කොම බලය තියෙන එතුමාට, අපිට නෙවෙයි, පාර්ලිමේන්තුවට මුකුත්ම බලයක් නැහැ. එතකොට ඒ බලය ඔක්කොම තියාගෙන ඔහුගේ ලියුම සැප්තැම්බර් 23 ලියලා හැබැයි කොමිසමට එවන්නේ 27. ඒ 27 ඒ කාල සීමාව තුළ ඔහු කොළඹ හිටියා. තානාපතිවරු දෙදෙනෙක් මුණ ගැහුණා. ඔහුගේ කාර් රථය තවත් කෙනෙකුට විකුණලා මුදල් ගත්තා. ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය ඕඩර් කරලා තියෙන්නේ ඇමරිකාවේ රෙජිස්ටර් වෙච්ච මොබයිල් ෆෝන් එකකින්. එහෙමනම් මේ පිළිබඳවත් බරපතල සැක සංකා කාරණා ගණනාවක් මෙතෙන්දී මතුවෙනවා. මේ සම්බන්ධව අධිකරණ සේවා කොමිෂන් සභාවත් පරීක්ෂණයක් පැවැත්තුවා. ඒ පරීක්ෂණ සඳහා නිලධාරීන් ගණනාවක් යවලා මුලතිව් මහේස්ත්‍රාත් දිසා අධිකරණයට එහි මේ සම්බන්ධව තොරතුරු ගන්න පුළුවන් සියලුම නිලධාරීන්ගෙන් ප්‍රකාශන අරගෙන තිබෙනවා. ඒ සියල්ල අරගෙන අධිකරණ සේවා කොමිසම අපිට දීලා තිබෙන ඒගොල්ලන්ගේ මේ සොයා ගැනීම අනුව බොහොම පැහැදිලි ඒ අනාවරණය වුණ කරුණු තුන මම කියවනවා ගරු සභාපතිතුමනි. ටී සරවන රාජා මහතාගේ 2023/9/23 දිනති ලිපියේ සඳහන් කර ඇති ආකාරයේ ජීවිත තර්ජනයක් හෝ ආතතිමය තත්ත්වයක් පිළිබඳව ඒ මහතා විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ කිසිදු සමාජිකයෙකුට හා හෝ ලේකම් ඇතුළු එම කොමිෂන් සභා ලේකම් කාර්යාලයේ කිසිදු නිලධාරියෙකුට හා හෝ සේවකයෙකුට හා හෝ මුලතිව් දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ ටී සරණරාජ මහතා සමග සමීපව රාජකාරී කටයුතු කළ කිසිවෙකුට කිසිදු ආකාරයේ දැනුම් දීමක් කර නොමැති බව. 2. ටී සරණරාජ මහතා මුලතිව් දිසා විනිසුරු මහේස්ත්‍රාත් ලෙස අධිකරණමය වශයෙන් ලබා දුන් නියෝග සහ සබදිව අභියාචනාධිකරණයේ පවරා ඇති නඩුවලදී ඔහු වෙනුවෙන් නීතිපතිතුමාගේ සහය ලබා ගැනීමට 2023/9/23 වන දිනට පූර්වාසන්නයේ අවස්ථා කීපයකදී අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම් කාර්යාලයේ සමග ඔහු සම්බන්ධී කටයුතු කළද ඒ කිසිදු අවස්ථාවකදී හෝ ඉහත පරිදි ජීවිත තර්ජනයක් හෝ ආතතිමය තත්ත්වයක් තිබූ බවට කිසිදු ආකාරයකින් හෝ ඔහු විසින් ඇඟවීමක් සිදු කර නොමැති බව. ගරු සභාපතිතුමනි, පිළිවන්තව මම කියන්න ඕනේ සමහර මාධ්‍යවල පළ කළා නීතිපති ඔහුට එන්න කියලා ඔහුට නඩු තීන්දුව වෙනස් කරන්න කියලා බලපෑම් කරා කියලා. ඒ ප්‍රකාශය මුළුමලින්ම අපි හෙලා දකිනවා. ගරු සභාපතිතුමනි, නීතිපතිතුමාට කිසිම මනාවක් තිබුණේ නැහැ මේ මහේස්ත්‍රාත්තුමාව ඔහුගේ කාර්යාලයට ගෙන්න ගන්න. ඔහුට එහෙම එන්නයි කියලා නීතිපතිවරයා දැනුම් දීලත් නැහැ. මේ මහේස්ත්‍රාත්තුමා දීපු නියෝගයක් සම්බන්ධව අභියාචනාධිකරණයේ නඩු කීපයක් තියෙනවා. මේ මහේස්ත්‍රාත්තුමා ඒකේ එක වගඋත්තරකාරයෙක්. ඒක නිසා ඔහු උපදෙස් පතල තියෙනවා අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඒ පිළිබඳව ඔහු ගත යුතු ක්‍රියාමාර්ගය. ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් විදිහට එකගතාවයකට ඇවිල්ලා තිබෙනවා. ඔහු රජයේ මහේස්ත්‍රාත්තුමා කියන්නේ රජයේ නිලධාරියෙක්. ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිපතිතුමාට බලයක් තියෙනවා. ඒක නිසා ඔහු ගිහිල්ලා නීතිපතිතුමාගෙන් ඉල්ලීමක් කරා ඔහු වෙනුවෙන් පෙනී හිටින්න. ඒකට නීතිපතිවරයාත් ඔහුගේ එකඟත්වය පළ කරා හැරෙන්නට නීතිපතිවරයාත් මේ මහේස්ත්‍රාත්තුමාත් අතර වෙන ගනුදෙනුවක් නැහැ. කිසිදු බලපෑමක් සිදු කරලා නැහැ කියලා තමාත් වගකීමෙන් යුතුව මම කියනවා. ඊළඟට තුන්වෙනුව ගරු සභාපතිතුමනි, ටී සරවන රාජා මහතා විසින් 2023/8/29 වෙනි දිනතිව දින 7ක් සඳහා
ඔව් ඔව්
ගරු ඇමතිතුමා
ගරු සභාපතිතුමනි, මේ එහෙම මේ ඔඩිට ඇටර්නි ජෙනරල්ට පුළුවන්ද මැජිස්ට්‍රේට් කෙනෙක්ව ගෙන්නන්න එයාගේ චේම්බර් එකට? එහෙම දැනගැනීම සඳහා මම අහන්නේ. එහෙම ඉඩක් තියෙනවද?
ගෙන්නන්නත් පුළුවන්.
ගෙන්නන්න පුළුවන්.
ගෙන්නන්නත් පුළුවන්, කැමැත්තෙන් ගෙන්නත් පුළුවන්.
කැමැත්ත එන එක නෙමෙයි ගෙන්නන්න පුළුවන්ද කියන්නේ.
නෑ, වෙනේවට බෑ. මහේස්ත්‍රාත්වරයෙකුට කන්සල්ටේෂන් එකට මහේස්ත්‍රාත්වරයෙක් වෙනුවෙන් ඉල්ලීමක් කරොත් ඔහු වෙනුවෙන් ඒ නඩුවේ පෙනී හිටින්න කියලා ඔහුව ගෙන්නන්න ඕන වෙලාවක පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී ගෙන්වීමක් කරේ නැහැ. අධිකරණ සේවා කොමිෂන් සභාවේ උපදෙස් පත්පුවම මහේස්ත්‍රාත්තුමා එතුමාට උපදෙස් දීලා තියෙනවා, එතුමා වෙනුවෙන් පෞද්ගලික නීතිඥරුව අල්ලන්න අවශ්‍ය නැහැ, එතුමා රාජකාරී කටයුත්තක් කරේ නීතිපතිගේ උපදෙස් අනුව නීතිපතිට පෙනී සිටින්න කියලා ඉල්ලීමක් කරන්න. නෑ, සාමාන්‍ය විදිහට බෑ. ඔව්, හැබැයි නඩුවක් තිබිලා ඉල්ලීමක් කරා. දැන් මෙතන අධිකරණ සභාව කොමිෂන් සභාවේ ලේකම්තුමා පැහැදිලි ලෙස ඔහුට දැනුම් දීලා තියෙනවා, නීතිපතිතුමාට උපදෙස් දුන්නොත් එතුමා පෙනී හිටී කියලා. ඒ අනුව ස්වේච්ඡාවෙන් තමයි නීතිපති දෙපාර්තමේන්තුව ආවේ. මේ අපේ රටේ නීතිපති දෙපාර්තමේන්තුව ඉතිහාසෙවත් කවුරුවත් නීතිපති දෙපාර්තමේන්තුවට බලෙන් ගෙන්න ගත්තයි කියලා කවදාවත් කියලත් නැහැ, චෝදනාවක්වත් නැහැ. ඉතින් කොහොමද මහේස්ත්‍රාත්වරේ බලෙන් ගෙන්න ගන්න යන්නේ? මොකටද? ඒක නිසා ගරු සභාපතිතුමනි, මේ රට තුළ නිර්මාණය වෙච්ච වැරදි මතේ නිවැරදි වෙන්න ඕනේ. ඒකයි මම මේ කරුණු සම්පූර්ණයෙන් ඉදිරිපත් කරන්නේ. තුන්වෙනි කාරණය, ටී සරවනරාජ මහතා විසින් 2023/8/29 වෙනි දිනතිව දින හතක් සඳහා, ඒ කියන්නේ 2023 සැප්තැම්බර් 25 වෙනි දින සිට 2023 ඔක්තෝබර් 1 වෙනි දින දක්වා රෝගියෙකු බැලීම සඳහා ඉන්දියාවේ තමිල්නාඩුවට යාමට විදේශ නිවාඩු ඉල්ලා ඇති බව සහ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ඔහුගේ විදේශ නිවාඩුව සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 1 දක්වා අනුමත කර ඇත. එතකොට එතුමා නිවාඩු අරන් තියෙනවා. හැබැයි නිවාඩු අරගෙන තියෙන්නේ මේ ආතතිය නිසාවත්, මරණීය තර්ජනය නිසාවත් නෙවෙයි, රෝගියෙක් බලන්න යන්න ඉන්දියාවට යන්න. ඉතින් ඒ අවසරය දීලත් තියෙනවා. ඉතින් ඒ නිසා අපි මෙවැනි සිද්ධියක්, මෙවැනි සිද්ධි සාමාන්‍යයෙන් මේවා ඇති නොවෙනවනේ, මේවා ඇති වෙනවා. හැබැයි මේක මේ රටේ අධිකරණයේ විශ්වාසය බිඳහෙලීම සඳහා මහ ඛේදවාචකයක් විදිහට භාවිත කරලා බොහෝ දෙනා කතා කරපේ ගැන අපි කනගාටු වෙන්න ඕන. අනිත් එක, මෙතුමාගේ ගැන කියනවා නම් මෙතුමා විදේශගත වීමට කලින් අදහසක් තියෙන්නත් ඇති. මොකද මෙතුමා පිළිබඳව බරපතල චෝදනා, මෙතුමාගේ හැසිරීම පිළිබඳව බරපතල චෝදනා ඔහුට විරුද්ධව අධිකරණ සේවා කොමිෂන් සභාවට ඔහුගේ බිරිඳ ඉදිරිපත් කරලා තියෙනවා. ඒක නිසා කොමිෂන් සභාව ඔහු ගෙන්නලා ප්‍රශ්න කරලා ඔහුට අවවාද කරලා තියෙනවා, විනිසුරුවරයෙක් විදිහට හොඳින් හැසිරෙන්න කියලා. ඉතින් ඒ තත්ත්වය තියෙද්දී තමයි මේ විනිසුරුතුමා එහෙම ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒකේ යටි අරමුණු කුමක්ද කියලා අපිට හොයන්න උවමනාවක් නැහැ. තවදුරටත් ඔහුගේ ඉල්ලාස්වීම අධිකරණ සේවා කොමිෂම තාම බාර අරගෙනත් නැහැ. අධිකරණ සේවා කොමිෂන් සභාව සුදුසු තීන්දුවක් ගනීවි. අපි ඒකට කිසිසේත් මැදිහත් වෙන්නෙත් නැහැ. ඒකට මැදිහත් වෙන්න අපිට බලයකුත් නැහැ. ඊළඟට ගරු සභාපතිතුමනි, තවත් කාරණයක් මේ දිනවල පුවත්පත්වල හුඟක් දැඩි ලෙස කතාවට ලක් වෙනවා. මේ පාස්කු ප්‍රහාරයට හා සමාන තවත් ප්‍රහාරයක් එල්ල කරන්න සූදානමක් තියෙනවා කියන කාරණය. දැන් ඕක ගැන මම මෙතන ඉඳලා 2016 කියලා හොඳටම බැට කෑවා. මාස 29කට විතර කලින් මෙහෙම තර්ජනයක් තියෙනවායි කිව්වයි කියලා කවුරුත් ත්‍රස්තවාදීන්ට ගැහුවේ නෑ, හැබැයි මට ගැහුවා. මම ඉත ඉවසගෙන හිටියා. දැන් මේ මෑත මීයේ පෙරදා ඉඳලා තවදුරටත් එවැනි ප්‍රචාරයක් තියෙනවා නොයෙකුත් ආකාරයට. මේක ඇත්තද නැත්තද දන්නේ නැහැ. හැබැයි මාධ්‍ය මගින් ප්‍රචාරය කරනවා මේක සුළු කොට තකන්නත් අපි හොඳ නැහැ. මේ තත්ත්වය මතුවේනේ ගරු සභාපතිතුමනි, මම කියන්නම් මේ තත්ත්වය මතුනේ කොහොමද කියලා. මේ තත්ත්වය මතුනේ මට පණිවිඩයක් ලැබුණා ගිය අගෝස්තු මාසේ 26 වෙනිදා. ගිය අගෝස්තු මාසේ 26 වෙනිදා මහනුවර කටුගස්තොට පොලිසියේ සේවය කරන සබ් ඉන්ස්පෙක්ටර් කෙනෙක්, උප පොලිස් පරීක්ෂකවරයෙක් තැන්න කුඹුර මාර්ග බාධකයේ හිටියා. ගිය අගෝස්තු 26 උදේ මේ තැන්න කුඹුර මාර්ග බාධකයේ මේ උප පොලිස් පරීක්ෂකවරයා ඉන්න වෙලාවේ පල්ලකැලේ අපේ වන්දනාගාර දෙපාර්තමේන්තුවේ බස් රථයක් මෙතනින් මාර්ග බාධකයේ හරහා යන්න ආවා. ඒ යන්න ආපු වෙලාවේ ඒක හිටපු ඒක සාමාන්‍යයෙන් ස්ලෝ වෙනවනේ, වේගය අඩු වුණ ගමන් මේ පොලිස් නිලධාරියට ලිපියක් දුන්නා. මම ඒ ලිපිය මාළඟ තියෙනවා ඒක පිටපත. මේ පොලිස් නිලධාරියට ලියුමක් දීලා ඔහුට කියලා තියෙනවා මේ ලිපිය මට ලැබෙන්න සලස්සන්න කියලා. ඔහු මගේ නම කියලා තමයි කියලා තිබුණේ. ඊට පස්සේ මේ පොලිස් නිලධාරිය මගේ අංකයට එදිනම එහෙම අවස්ථාවේදීම දුරකථන ඇමතුමක් දුන්නා. ඒ දුන්න වෙලාවේ මම කිව්වා ඔහුට මේ ඔය කියන ලිපිය මට තැපෑල එවන්නට කලින් මට වට්සප් කරලා එවන්න කියලා. ඒ ලිපිය මාළඟ තියෙනවා. මේ ලිපිය මට එව්වා මේ අගෝස්තු 26. එතකොට මේ ලිපියේ දීපු ගමන් තමයි මේ මේ පණිවිඩය දීලා තියෙන්නේ. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකාරයෝ 5 දෙනෙක් ඉන්නවා මේ පල්ලෙකැලේ. ඔහු හිටපු සිරගෙදර ඔවුන් දිගටම සාකච්ඡා වට කීපයක් පැවැත්තුවා. තවත් ප්‍රහාර කීපයක් එල්ල කරන්න පාර්ලිමේන්තුව ගංගාරාමේ පන්සල ගෙලෙම කීපයක් ස්ථාන කීපයක් සඳහන් කරා. ඉතින් මම ඒක ගෙනල්ලා ඒක ලැබුණ ගමන්ම ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරේ පොලිස්පතිතුමාටත් බුද්ධිංශේ ප්‍රධානියටත් බන්ධනාගාර අධ්‍යක්ෂක කොමසාරිස් ජෙනරල් තුමාටත් ලබා දුන්නා. ඒ අනුව මම උපදෙස් දුන්නා බන්ධනාගාරයේ ඇතුළෙන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරල්වරයාට අපක්ෂපාතී පරීක්ෂණයක් සමීක්ෂණයක් වහාම මේ පිළිබඳව සිද්ධ කරන්න කියලා. ඔහු ඒ පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. ඒකම පොලිස්පතිතුමාට දැනුම් දුන්න මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියලා. ඒකම බුද්ධිංශේ ප්‍රධානියට කිව්වා මේක ගැන පරීක්ෂණයක් කරන්න කියලා අංශ 3. මේක මේ පිළිබඳව සාමාන්‍ය අපිට මේ මේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් දැනගන්න ලැබුණා. මේ තොරතුරු දුන්න තැනැත්තත් ඉරකරුවත් මේ බන්ධනාගාරයේ ඔය පාස්කු ප්‍රහාරයට සම්බන්ධව සැකපිටේ ඉන්න සැකකරුව 5 දෙනත් අතර යම්කිසි බහිම්බස් වීමක් සිද්ධ වෙලා තියෙන අවස්ථා කීපයක. ඒ බහිම්බස් වීම කුමන හේතුවක් නිසා වුණාද කියලා අපි තාම දන්නේ නැහැ. ඒක නිසා මේ ප්‍රකාශය මේක ඇත්තට කිව්වද නැත්නම් උන් එක දින තරහකට කිව්වද කියන කාරණේ දන්නේ නැහැ කියන එක තමයි බන්ධනාකාර කොමසාරිස්වරයාගේ පරීක්ෂණයේදී හෙළිදරව් වුණේ. ඒ වුණත් අපිට තියෙන නරක අත්දැකීම් නිසා අපිට මේ කිසිවක් සුළුවට තකන්නට බැරි නිසා පැහැදිලි උපදෙස් ලබා දුන්න පොලිසියට බුද්ධාංශයට මේ පිළිබඳව කටයුතු සොයලා බලලා අවශ්‍ය පියවර ලබා ගන්න කියලා ආරක්ෂක අංශවලේක වගකීමක්. එතකොට මේ සැකකාරය මම දැක්කා පෞගේ දවස්වල දවස් 2-3 කලින් මහේස්ත්‍රාත් අධිකරණයේ අනුරාධපුරයම් ප්‍රකාශයක් කරලා තිබුණා. ඒ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරුන් ඒ පිළිබඳව මට තොරතුරු ලබා දුන්නා. ඒ ප්‍රකාශය අහලා මහේස්ත්‍රාත්තුමාටත් යම් කිසි සැකයක් ජනිත වෙලා තියෙනවා. ඒක නිසා උගත් මහේස්ත්‍රාත්තුමා ඒ පිළිබඳව සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වන්න නියෝගයක් දීලා තියෙනවා. ඒක තමයි මේකේ තියෙන මේ පිළිබඳව තියෙන යථා තත්ත්වය සත්‍ය තත්ත්වය ඉදිරියට කරේ. ඉදිරියේදී පරීක්ෂණ වලින් ඇත්තටම මේ වගේ උත්සාහයක් තියෙනවද නැද්ද කියන කාරණය ආරක්ෂක අංශ විසින් අපිට හෙළිදරව් කරන්නට ඕන. එකම ගරු කතානායකතුමනි, අද දිනේදී අපි කතා වුණා මේ මැතිවරණ පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධනය පිළිබඳව විවිධ මතිමතාන්තර තියෙනවා. මම උදේ කිව්වා වගේ ඒකට හේතු පාදක වෙන කාරණා අපි සඳහන් කරා. ඉතින් මේ රටේ විධායක ජනාධිපතිට ඒකාධිපති එක්කෙන්න පුළුවන්. ඔහුගේ එක්ක බලතල කපන්න ඕන. එහෙම නැත්නම් ඒ තනතුරු අහෝසි කරන්න ඕන. ඉතින් ඔක්කොම කියන අතරේ අපි වරින් වර කිව්වා අපිට පුළුවන් ටික අපි කරනවා කියලා. බැරි වැඩ කිව්වේ නැහැ අපි. 2015 කිව්වා විධායක ජනමත විචාරණයකින් තොරව විධායක ජනාධිපතිගේ බලතල සීමාවන් අපි අවම කරනවා, කපා හරිනවා. ඉතින් ඒකට මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනා එක මන්ත්‍රීවරයයි විරුද්ධව දුන්නේ. අනිත් සියලු දෙනා මේකට එකඟ වුණා. ඊට පස්සේ පහුගිය දවස්වල 21 වෙනි සංශෝධනයේත් ඒ ආකාරයෙන්ම මන්ත්‍රීවරු 179ක් ඡන්දය දීලා සම්මත කරගත්තා. ඒතකොට විධායක ජනාධිපතිවරයාගේ එක පැත්තකින් බලතල අපි අඩු කරා. අනිත් පැත්තෙන් ඒ බලතල තවත් ඒකාධිපති ක්‍රමයකට දෙන්නත් බෑ. ඒ නිසා ඒ බලතල බෙදලා දුන්නා තරමක් පාර්ලිමේන්තුවට, කොටසක් ව්‍යවස්ථාදායක සභාවට, කොටසක් ස්වාධීන කොමිෂන් සභාවට. දැන් මේ හැමෝම එකතු වෙලා තීන්දුව තීරණ ගන්න ක්‍රමවේදයක් අපි හදලා තියෙනවා. ඒ නිසා මේ අවස්ථාව මේ රටේ විධායක ජනාධිපති ධූර අහෝසි කරන්න පුළුවන් අපිට තත්ත්වය මේ පාර්ලිමේන්තුවේ තුල නැහැ. එහෙම තීන්දුව තීරණ ගන්න ඒ වගේ දැඩි තීරණයකට යනවා නම් අපි ජනතාවත් එක්ක පුළුල් සංවාදයකට යන්න ඕන. මන්ත්‍රීලාට ඕන විදිහට මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදන්න බෑ. ජනතාවගේ අභිලාෂයන් මුදුන්පත් කරන්න ඔවුන්ගේ අදහස් හොයලා බලලා ඒක කරන්න ඕන. එතන මේ මැතිවරණ ක්‍රමෙත් එහෙමයි. මැතිවරණ ක්‍රමෙත් මේ පාර්ලිමේන්තුව පටන් ගත්තට පස්සේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පළවෙනි මැතිවරණය මිනිස්සුන්ට මේක එපා වුණා. එහෙම වුණේ නැද්ද මේ ගරුවත් අවුල්ල මන්ත්‍රීතුමා? 89 මැතිවරණය ඉවරුණු දවස් ඉඳලා මොකද්ද මේ රටේ මිනිස්සු කිව්වේ? මේ දූෂිත මැතිවරණ ක්‍රමයේ මේ අවෝසි කරලා මිනිස්සුන්ට වග කියන මහජන නියෝජිතයෝ පත් කරන ක්‍රමයක් ගේන්න කියලා කිව්වා. උත්සාහ කරා. සෑම ජනාධිපතිවරයෙක්ම උත්සාහ කරා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය එතුමියත් උත්සාහ කරා. හිටපු ජනගරු ජනාධිපතිතුමාලා එදා ඇමතිවරු විදියට මේ පාර්ලිමේන්තුවට ගෙන අපහම මේක පිච්චුවා. ඒක පුච්චලා ඊට පස්සේ ලත වෙනවා අපරාධය අපි පුච්ච ගත්තේ කියලා. ඉතින් එහෙම මේ අපේ දේශපාලන ඉතිහාසෙ එහෙම වුණා. ඉතින් දැන් මෙතෙන්දි මේ 89 පටන් ගත්ත 94 චන්ද්‍රිකා මැතිනට 62 ඡන්දෙ දුන්නේ මොනෝ කියලාද? මොනෝ කරනවයි කියලාද? මේ එකක් විධායක ජනාධිපති ධූරය, අනිත් එක තමයි මේ මැතිවරණ ක්‍රමය, අනිත් එක තමයි දූෂිතෝ ටික ගෝල් පෙස් එකට ගිහිල්ලා එල්ලන්න. දූෂණයට භීෂණයට එරෙහි. සටන් පාටි වුණේ දූෂණයට භීෂණයට එරෙහි. ඒක හරහා ඇවිල්ලා එතුමිය ජනාධිපති වුණා. ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ආයෙ වෙලා යගේ මැතිතුණා. පස්සේ ජනාධිපති වුණා. මේ වළක්වන්න. දූෂණය වංචාව වළක්වන්න. හොඳ මැතිවරණ ක්‍රමයක් හදන්න. එතකොට මේ මැතිවරණ ක්‍රමයේ හදන්න චන්ද්‍රිකා මැතිනිය ද ඔබතුමාලගේ ආණ්ඩුව උත්සාහ කරා. ඒක ගිනි තිව්වා. ඊට පස්සේ අපි මේකට උත්සාහ කරා 2015. අපි පොදු අපේක්ෂකයෙක් ගෙනල්ලා අපි මේක කරනවයි කිව්වා. එදා එක්සත් ජාතික පක්ෂයේ එදා මේ සුළු පක්ෂ ඔක්කොම අපිත් එකට එකඟ වුණා. 20 ආණ්ඩුක්‍රම විවත්තා සංශෝධනය මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. එතකොට ඒක ජූනි මාසයේ 2015 ජූනි 12 වෙනිදා ගැසට් කරා. හැබැයි අවසනාවකට ඒ ජනාධිපතිතුමාගේ තිබුණ බලය පාවිච්චි කරලා විසිරෝපු නිසා අපිට ඒක කරගන්න බැරි වුණා. ඉතින් ඒක බැරි නම් අපි සදාකාලිකවම බෑද? අපි 2015-16 උත්සාහ කරා දූෂණ නිරෝධී පනත ගේන්න බැරි වුණා. නොයිකුත් ආකාර හේතු නිසා බැරි වුණා. ඉතින් අපිට ඒක එදා බැරි නම් අපි ඒක බෑම කියලා අතාරින්නද කියන්නේ? අපි අතෑරියේ නෑනේ. අපි ගෙනාව මේ අවුරුද්දේ. අවුරුදු 8ක් තිස්සේ මිනිස්සුත් එක්ක මේ රටේ මිනිස්සුත් එක්ක සංවාද කරලා විපක්ෂයේ අදහස් සියල්ලට අපි ගරු කරලා ඔබතුමාලා දුන්න සංශෝධනයකට ඇතුල් කරලා ඒක කරා. අපි එක්සත් ජාතීන් එක්ක ගිවිසුමක් සංකිරුවේ 2004 අඩු ගහනේ 2023 අපි කරානේ ගරු සභාපතිතුමනි. දැන් එතකොට ඒක මේ රටේ විශාල පරිවර්තනයක්. ඒක කතා කරන්න වෙලාවකට මදි. ඊළඟට දැන් අපි ඉදිරිපත් කරලා තියෙන්නේ මිශ්‍ර ක්‍රමයක්. මිශ්‍ර ක්‍රමයේ අපි බලාපොරොත්තු වෙන්නේ එදා අපි මම කිව්වා ගරු දිනේෂ් ගුණවර්ධන මහත්තයා අවුරුදු 12ක් තිස්සේ කරපු ව්‍යායාමයක ප්‍රතිඵලයක් විදිහට දුන්න වார்த்தාව මේ සභාවේ දා පිළිගත්තා. ඒ පිළි අරගෙන ඉදිරිපත් කරපු ක්‍රමවේදය තමයි 20 තියෙන්නේ. එතකොට ඒකේ තියෙන්නේ ආසන අපි කිව්වේ කියන්නේ මේක අපේ තීරණයක් නෙමෙයි, අපේ යෝජනාවක්. තීරණය ගන්නෙ තමුන්නාසලත් එක්ක සාකච්ඡා කරලා ඉවර වෙලා. මන්ත්‍රීවරු 160ක් මේ 225න් 160ක් ආසන මට්ටමින් පත් කරගන්න කේවල ක්‍රමයට ඉතිරි 65න් 15ක් හෝ 25ක් ඔබතුමාලා එකඟ වෙන විදිහකට ජාතික ලැයිස්තුවෙන් අනිත් ඉතුරු කොටස එක්කෝ දිස්ත්‍රික්ක මට්ටමින් නැත්නම් පළාත් මට්ටමින්. ඉතින් ඔකට විවිධ යෝජනා තියෙනවා. සමහරු කියනවා 160 150ට අඩු කරලා අර 65 75 කරන්න කියලා. සමහරු කියනවා ඒක 140 කරලා සමානුපාතික ක්‍රමය 85 කරන්න කියලා. කමක් නැහැ. මේ රටේ ජනතාව එකඟ වෙන, මේ රටේ මහජන නියෝජිතයන් එකඟ වෙන ක්‍රමයකට අපි යන්නේ. මේ වගේ පනතක් ගේනවද ආණ්ඩු රකින්න? මේ වගේ පනතක් ගේනවද පාර්ලිමේන්තුවේ කාලෙ දික් කරන්න? එහෙම මේ වගේ පනතකින් පුළුවන්ද එහෙම කරන්න? මේකෙන් පුළුවන්ද මැතිවරණ කල් දාන්න? එතකොට දැන් මේ පාර්ලිමේන්තු මැතිවරණය නියමිතයි 2025 අගෝස්තු මාසේ. අවුරුදු එකකට ආසන්න කාලයක් තියෙනවා. හැබැයි ජනාධිපතිතුමාට අපි බලය දීලා තියෙනවා මේ පාර්ලිමේන්තුව ඕන වෙලාවක විසිරවලා දාන්න. අපි දන්නේ නැහැ එතුමා මොකක් කරයිද කියලා. ඒ බලය දීලා තියෙන්නේ. හැබැයි මේ පාර්ලිමේන්තු මේ මැතිවරණ ක්‍රමයේ වෙනසකට සමහරු කියන මේක අවුරුදු ගණන් යන වැඩක් කියලා. මොකටද අවුරුදු ගණන් යන්නේ? අද අපි දියුණු තාක්ෂණයත් එක්ක ජීවත් වෙන්නේ. මේ මැතිවරණ මේ මොකද්ද ඩිලිමිටේෂන් කමිටි එකක් දුන්නම මේක ඕන නම් මාසෙන් හදන්න පුළුවන්. මේ රටේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ටිකේ මැප් එක තියෙනවා, ග්‍රාම සේවක කොට්ටාස මැප් එක තියෙනවා, ඡන්ද ප්‍රමාණය තියෙනවා. ඉතින් මේකට ගැළපෙන්න මැතිවරණ ක්‍රමයක් හදන්න, කොට්ටාස ටික නිර්ණය කරන්න උපරිම මාස 3ක් කියයි. උවමනාවෙන් කරොත්, උවමනාවක් නැත්නම් අවුරුදු 5ක් අදින්නත් පුළුවන්. සමහර දේවල් මේ රටේ වෙන විදිහට ඕනකමක් තියෙනවා නම් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි මේ පනත මේ යෝජනාව ගෙනාවට මේකට අපි කවදාවත් කිසිම ආකාරයෙන් කතා කරේ නැහැ ජනමත විචාරණයක්. කිසිම ආකාරයෙන් කතා කරේ නැහැ විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීමක් පිළිබඳව. හැබැයි සමහර ජාතික පුවත්පත්වල ප්‍රධාන ප්‍රවෘත්ති විදිහට එහෙම තිබුණා.
කරු එමෙතුමා ඔබතුමාගේ විනාඩි 2ක කාලයක් තුනතර.
ඔව්. ඉතින් ඒ තොරතුරු මොන කුමන පදනමක් මත ඉදිරිපත් කළාද කියන මන් දන්නේ නැහැ.
ඔව් ඉරාන් මෙතන ප්‍රශ්නයක් අහන්න පුළුවන් නම් දැන් ඔබතුමා මේ යෝජනාව ගෙනලා තිනවා. එතකොට මේක වෙනසක් කරපුවාම ඒක කවදා ඉඳලද ක්‍රියාත්මක වෙන්නේ කියන එක ඔබතුමා කිව්වා වගේ ඉලෙක්ෂන් එකක් තියෙන්නේ 20-25 අගෝස්තු මාසේ. නමුත් මෙතන තියෙන ගැටලුව ඇවිල්ලා ජනාධිපතිතුමාට බලතල තියෙනවා, එයාට ඕන වෙලාවක දැන් මහමැතිවරයෙක් කැඳවන්න. එතකොට මේක සාධාරණත්වයේ පැත්තෙන් බලපුවාම ක්‍රමයක් වෙනස් වුණාම ටිකක් කල් යනවා ඒ ක්‍රමයට ඔක්කොමලව පෙළගස්සන්න. ඉතින් එතන ලොකු ගැටලුවක් තියෙනවා. මොකද අර බලතල ජනාධිපතිතුමාට තියෙන නිසා, නැත්නම් මේක හුවා කල් තියලා තියෙන එකක් නම් ඒකට පෙළගැහෙන්න පුළුවන්. ඉතින් ඔබතුමාගේ අදහස් දැනගන්න කැමතියි.
ඇත්තටම ඒක ආණ්ඩුක්‍රම විවත්තාවෙන් ජනාධිපතිර දීපු බලයක්. එතකොට ඔය බලය තියෙන කාලේ චන්ද්‍රිකා මැතිනිය 99 අලුත් විවස්ථාවක් මගින් මේ වෙනස්කම් ගරු මහාචාර්ය ජීල් පීරිස් මැතිතුමාලා උත්සාහ කරා. කරගන්න බැරි වුණා. ඊට පස්සේ ඔබතුමයි මම හිටපු ආණ්ඩුවේ අපි සම්මත කරේනේ. අපේ පක්ෂයට දාලා අපි සම්මත කරලා කැබිනට් මණ්ඩලයට සම්මත කරලා එතකොට කෙටුම්පත හදලා පාර්ලිමේන්තුවේට ඉදිරිපත් කරා මේ ගැසට් කරලා. ඒ කරේ අපි. එතකොට දැන් ඔබතුමා කියන විදිහට කෙනෙකුට සැකයක් මතුවෙන්න පුළුවන් ජනාධිපතිතුමාට මේ ක්‍රියාදාමය යන අතරතුරේ එක්කෝ අපි මේක ඉවර කරන්නට කලින් මේ පාර්ලිමේන්තුව විසුරන්න පුළුවන් ඉඩකඩ තියෙනවා කියලා. ඉඩකඩ තියෙනවා. මොකද්ද ඒකෙන් එතුමාට ඒ බලය තිබුණයි කියලා ඇයි මේකේ අපි නොකර ඉන්නේ? ඉතින් එතුමාගේ බලය පාවිච්චි කරලා විසිරුවයි කියමුකෝ. විසිරුවපම්මුකෝ. අපි ආපු ඡන්දෙකට යන්න. විසිරුවෝ ඡන්දෙකට යන්න එපැයි. අපි ඔක්කොම අවලංගු වෙනවනේ. ඒක මේ පාර්ලිමේන්තුව හදලා දීපු බලය ජනාධිපතිට. 78 විවස්ථාව ඉඳලා. දැන් ඒක අපි ඒ කාලේ ඔබතුමාලා අපි ඒක අවුරුදු 4 කරා. 4ක් යනකම් විසිරුවන් 4ම අරන්නේ. විසිරුවන්න බෑ කියලා. ඊට පස්සේ ඒක මං හිතන්නේ 2.5ට අඩු කරා. ඊට පස්සේ අපි 21 ගේන වෙලාවේ කවුරුත් එකඟ වුණා ඒ 2.5 එහෙම තියන්න ඕන, ජනාධිපතිගේ බලය තියෙන්න ඕන, මේක 4.5 කරන්න එපැයි කියලා කිව්වා. ඉතින් අපි කරේ නැහැ. ඉතින් බලය එතුමට තියෙනවා. ඉතින් එතුමා මේක පාර්ලිමේන්තුව විසිරෙව්වත් එකයි නැතත් එකයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට අපිට තියෙන වගකීම තමයි රටේ ජනතාවට අවශ්‍ය නීතිය සම්පාදනය කරන්න. සමහරලාට මේ ගේන ක්‍රමේ ඔබතුමාට අවශ්‍ය වෙන්න පුළුවන්, මට අවශ්‍ය වෙන්නත් පුළුවන්. කමක් නැහැ, අපිට ගෙදරින්න පුළුවන්නේ. අපිම මේක ඇතුලේ ඉන්න ඕනේ කියලා නීතියක් නැහනේ. අපිට එහෙම දොළ දුකකුත් නැහනේ. අපිට කමක් නැහැ. අපි මේ ක්‍රමේ හදලා දුන්නට පස්සේ ඒකට සුදුසු අය ජනතාව තෝරගත්තාවි. ඇයි අපිට ඒක අපි ඇයි ඒකට දුක් වෙන්නේ? අපිට ඒකට අඬන්න උවමනාවක් නැහැ. අපි මේකම මේ රටේ ජනතාව තුල තියෙන අදහස් අපි දන්නවා. මේකට තරුණ නියෝජනයක් ඇතුළත් වෙන්න ඕනේ. අපි මේ ඔක්කොම දැම්මේ නැත්තේ අපි දැම්මනම් කියනවා ආණ්ඩු මේක තීන්දුව తీරන අරගෙන ඉවරයි කියලා. අපි දැම්මේ නැහැ. අපි දැම්මේ නැත්තේ අපි තමුන්නාන්සලත් එක්ක සාකච්ඡා කරලා මේ රටේ සිවිල් ක්‍රියාකාරීන් එක්ක සාකච්ඡා කරලා ඒක තීන්දුවක් ගන්න. අපි කාන්තා නියෝජනය අනිවාර්යෙන් මේකට ඇතුල් කරන්න ඕනේ. තරුණ නියෝජනය මේකට අනිවාර්යෙන් ඇතුල් කරන්න ඕනේ. එතකොට අපිට නිශ්චය කරගන්න සිද්ධ වෙනවා තරුණ නියෝජනයේ සීට කීයද, කාන්තා නියෝජනයේ සීට කීයද. ඒතර කාන්තා තරුණ නියෝජනය අපි අපේක්ෂකයෝ දැම්මට ඒකෙන් ඉෂ්ට වෙන්නෙත් නැහනේ. ඒකේ ගරන්ටියක් නැහනේ. මොකද ජනතාව ඡන්දය දෙනකොට ඕවා නොසලකා හැරලා දෙන්න පුළුවන්නේ. එතකොට එහෙමනම් ඒකට මොකද්ද අපි ඒ ප්‍රතිශතය ස්ථිර කරගන්න තියෙන ක්‍රමවේදය මොකක්ද කියලත් අපි හදන්න ඕන. ඉතින් ඒ සියල්ල විවෘත කරලා තියෙන්නේ මේක ජාතික ප්‍රශ්නයක්, මේක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ප්‍රශ්නයක්, මේක ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම පිළිබඳව ප්‍රශ්නයක්. මේ තවදුරටත් මේ පාර්ලිමේන්තු ක්‍රමය මේ රටේ ජනතාව විසාද කරනවද නැද්ද කියන කාරණය පිළිබඳව ප්‍රශ්නයක්. එනිසා මුළු සමස්ත රටේ ජනතාවගේම අදහස් අපිට ඌමනා වෙනවා, වැදගත් වෙනවා. ඒ සඳහා ප්‍රමුඛ ප්‍රකට වගකීම පැවරලා තියෙන මේ 225ට. ඇතරම මේ ජනාධිපති නෙමෙයි මේව තීන්දුව කරන්නේ. ජනාධිපතිට මේ පාර්ලිමේන්තුවේ ඡන්දයක් නැහැ. මේ වගකීම තියෙන ජනාධිපතිට නෙමෙයි අපිට. අපි හදලා දෙන බලයක් විතරයි ජනාධිපතිට පාවිච්චි කරන්න පුළුවන්. අපි ජනාධිපතිගේ බලතල කැපුවොත් ඒක ජනාධිපතිට පාවිච්චි කරන්න බෑ. නිසා මේ පාර්ලිමේන්තුවේ බලවත්. එතුමා විධායකයේ ප්‍රධානී, එතුමා බලවත් තමයි. හැබැයි මේ දෙන බලයේ ප්‍රමාණය කවුද තීන්දුව කරන්නේ? ඒක කරන්නේ අපි. ඒ 225ට අපිට තියෙන බලය ඒක අපි කාටවත් යට කරන්න උවමනාවක් නැහැ. එනිසා මේ බලය ජනතා හිතවාදීව අපි පාවිච්චි කළ යුතුයි. මේ රටේ නීතිය ආධිපත්‍ය නැහැ. මේ රටේ රාජ්‍ය ආයතන දේශපාලනඥ දූෂිතයි කියලා චෝදනා කරනවා. මේ ඔක්කොම අපි එහෙම දේවල් තියෙනවා නම් සොලබල් ඒවා නිවැරදි කරන්න ඕන. ඒ නිවැරදි කිරීම සඳහා අවශ්‍ය නීති රාමුව හදන්න ඕන. ඒ නීති රාමුව හදන්න අපි දැන් ඉදිරිපත් වෙලා තියෙනවා. මම විශ්වාස කරනවා මේ 225 දෙනාම එකාකාරයෙන්ම උනන්දුවෙන් කැපවීමෙන් මේ කටයුත්ත කරලා මේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී බලාපොරොත්තු සඵල කර ගැනීම සඳහා සහයෝගය ලබා දෙයි කියලා ඔබතුමාට බොහොම ස්තුතියි සභාපතිතුමනි.
ස්තුතියි.